දැන් කවුරු හරි මෙන්න මේ දැක්ම භාවිත වෙනවා නම්, මේ දැක්මින් යුක්තයි නම්, අන්න එයාට මොකද වෙන්නේ? එයාට මෙන්න මේ දැක්ම භාවිත වෙනවා. දැක්ම භාවිත වෙනවා කොයි වෙලාවටද? අර වගේ බාහිරින් විහිස කරවද්දි. අන්න එතකොට ඒ මේ කාරණාවට මනාව යොමු වෙන විදිය පෙන්වන මෙන්න මේ විදියට, සෝ ඒවං පජානාති. අන්න ඔහු මනාව දැනගන්නවා කියලා කියනවා. එයා හොඳටම දැනගන්නවා. උප්පන්නා කෝමී අයං සෝත සම්පස්සජා දුක්ඛා වේදනා. උප්පන්නා, අන්න දැන් මේක තියෙන එකක්ද හටගන්මද? හටගත්තනේ. උප්පන්නා කෝමී මට උපන්න අයං, අයං කියන්නේ මේ සෝත සම්පස්සජා. සෝත කියන්නේ කන, සං කියන්නේ මනාව, පස්ස කියන්නේ යෙදෙනවා, ජා කියන්නේ හටගැන්මේ. සෝත ඔන්න උප්පන්නාකෝ මේ අයං සෝත සම්පස්සජා දුක්ඛා වේදනා. අන්න මට කන මනාව යෙදීමෙන් හටගත් දුක් වේදනාවක් උපන්නා කියලා සෝ ඒවම් පජානාති. ඔහු මෙන්න මේ විදියට පජානාති, මැනවින් දැනගන්නවා. ඒවං පජානාති, මේ විදියට දැනගන්නවනේ, මෙසේ දැනගනී කියලා කියනවා. මනාව සංකල්පයකින් තවත් විතර්කයක් දාගෙන ඉද මේ සත්‍යං කියලා ලැගගන්නවා නෙවෙයි. දැන් මේක මේ ආ මේ කන මනාව යෙදිච්ච නිසා මේක හටගත්තේ කියලා එහෙම හිතනව නෙවෙයි. එයාගේ පජානාති බවක් මනාවම දැනගන්නවා, ලැගගන්න නෙවෙයි. උප්පන්නාමේ සෝත සම්පස්සජා, කනේ ස්පර්ශයෙන් නැත්තම් කන මනාව යෙදීමෙන් හටගත් දුක් වේදනාවක් බව පජානාති වෙනවා. පජානාති වෙනවා. සාචකෝ පටිච්ච නො අපටිච්ච කිං පටිච්ච, මේ හටගත් දුක් වේදනාව හේතු සහිතව හටගත් දුක් වේදනාව. මේ හටගත් දුක් වේදනාව හේතු සහිතව හටගත් දුක් වේදනාවක්, හේතු රහිතව හටගත් එකක් නෙමෙයි. මේක හේතු රහිතව හටගත් කාරණාවක් නෙමෙයි. කුමක්ද හේතු? පස්සං පටිච්ච කියන්නේ යෙදීමක් නිසයි හටගත්තේ. යෙදීමක් නිසයි හටගත්තේ. ඒ කියන්නේ සෝත නැත්නම් කන කියන යෙදීම එක්ක බනින්දි, කන කියන යෙදීමත් එක්ක බනින්දි දුක් වේදනාවක් ඉපදුණා. දුක් වේදනාවක් ඉපදුණා. බලන්නකෝ ඒ ඥාණය. දැන් දුක් වේදනාවක් තමයි ඇති වෙන්නේ. කුමක් හේතුවෙන්ද? අන්න මේ යෙදීමක් ඉස්මතු වීම. මෙන්න මේ විදිහ අනිත්‍යයි දකින්නව. දැන් මේකට යොමු වෙනවා සංඥා අනිච්ඡාති. ස්වરૂපයක් ප්‍රකට කළා. මොන ස්වરૂපයක්ද? ස්වરૂපය තමයි අක්කෝස බව. දැන් මේ වෙලාවේ ස්වરૂපය කියලා කියන්නේ වෙන මොනවත් නෙමෙයි. දැන් අපි රූපය කියලා බලන්න, මේ සූත්‍රය හරි ලස්සනයි. සමහර වෙලාවට සමහර ඉගෙනීම් වල රූපය කියලා කියන්නේ මේ අපේ ශරීරයේදනේ. දැන් මෙතෙන්දී ඒ අදහස පදනම් විරහිත වෙලා යනවා. මෙතන රූපය කියලා පෙන්නන්නේ අක්‍රෝෂ කිරීම, බණින එක, ප්‍රකටත්වයක්. හොඳට අහගන්න එක. කවුරු හරි බැනනොතින් අපිට බැනුමක් හැටියට ආවට ඒක යම්කිසි ප්‍රකටත්වයක්. අන්නේ ප්‍රකටත්වය මෙතන රූපය කියලා කියන්නේ බණිද්දි බැනුම ප්‍රකටත්වය. දැන් අපේ මේ කයකට දැවොත් හරියනවද ඒක? නෑ නේ. අම්මගෙන් තාත්තගෙන් හටගත් මේ ගොරෝසු කයට තමයි රූපය, නැත්තං එළියේ තියෙන ගහකොළ එහෙම දැවම හරියනවද? ඒ විදියට ඒදුව හරියනවද? නෑ. ඔන්න අර බැනිල්ලදී අක්‍රෝස බව, බනිනකම තමයි දැන් ප්‍රකටත්තේ. දැන් කවුරු හරි බනිනව නම් අපි ඒකට දැක්ම භාවිත නොවනොතින් ඒක බැනුමක් වෙලා මෙහි කේන්ති ඇවිල්ලා තරහ ඇවිත් මෙහි ඇවිස්සිනා එයත් එක්ක ගැටුමක් පටිගයක් එනවා. ඒක හරියට නොවිමසුවොත්. හැබැයි බැනුම, අක්‍රෝසය, පරිභවය, රොස්පරොස් නැගීම, වෙහෙසනකම, අන්න ඒව තමයි ප්‍රකටත්තේ. අන්න ඒක දකින්න කියලා කියනවා ස්වરૂපය තමයි අක්‍රෝස බව. දැන් බලන්න අපි ඔහොම යොමු වෙනවද කියලා? නෑ නේද? යම් කිසි කෙනෙක් බනිනකොට ඒ දැක්මත් එක්ක චින්තනය යොමු වෙනවා. අන්න කවුරු හරි බනිනකොටම අපේ දැක්මත් එක්ක මොකද වෙන්නේ? අන්න අර චින්තනය යොමු කරනවා. මම ඔබට පුන පුනා පැහැදිලි කළා සති සම්පජඤ්ඤ භාවනාවත් එක්ක. සති සම්පජානනය කියල භාවනා තුක්සන්නස කියල දුන්නේ අන්න එකත් එක්ක මේ යෙදීම භාවිතා කරන්න නැති අය සත්පුරුෂ භවෙන් යුක්තව මේ දහමට යොමු වෙන අය නෙවෙයි. අන්න මේ චින්තනය භාවිත කරන්නේ නැත්නම් එහෙනම් අපිට සිද්ධ වෙනව මොකක් කරන්නද? චින්තනය භාවිත කරන්න. චින්තනය භාවිත කරන්නේ නැත්නම් ඒ අය සත්පුරුෂ භවෙන් යුක්තව මේ දහමට යොමු වෙන අය නෙවෙයි. හැම වෙලේම ඒ අයගේ ස්වභාවය මමායනයමයි, අසත්පුරුෂකමමයි, හිතන ගතියක් නෑ. එතකොට මෙන්න මේ විදියට ඉස්මතු වුණු යෙදීමත් එක්ක ඒ දීම නැත්නම් ස්වરૂපය අනිත්‍යයි කියලා දකිනවා. ඊළඟට විඳීම අනිත්‍යයි කියලා දකිනවා. හඳුනා ගැනීම අනිත්‍යයි කියලා දකිනවා. සකස් වීම අනිත්‍යයි කියලා දකිනවා. දැන ගැනීම අනිත්‍යයි කියලා දකිනවා. තස්ස ඔන්න දැන් එහෙම දකිනකොට තස්ස ධාතාරම්මන මේව චිත්තම් පක්ඛන්ති පසේදති සම්තිට්ඨති අදිමුච්ඡති. හොඳට අහගන්න. දැන් තස්ස ඔහුට ධාතාරම්මන, ධාත කියන්නේ ස්වභාවය. දැන් දැන් ඒ වචනේ හරිය වටිනවා. දැන් අරමුණු වෙන්නේ මොකද? ස්වභාවයක්මයි අරමුණු වෙන්නේ. ස්වභාවයක්මයි අරමුණු වෙන්නේ. ඒ කියන්නේ බැනුමක් හක්ුණොත්, බැනුමක් වුණොත් බැනුම් අහන්නෙක් බනින්නෙක් බාහිරින් ඉන්නවා. ඒතකොට මම ඒ බැනුම් අහන මමයි, බැනුමයි බැනපු කෙනයි එක මහා ගාල ගෝට්ටියක්, මහා අරගලයක් වෙනවා. එහෙම වුණාට පස්සේ ප්‍රපංච වෙනවද නැද්ද? ප්‍රපංච වෙනවා. කෙලෙස් වැඩි වෙනවද නැද්ද? වැඩි වෙනවා. ක්ලේශයන් පැටව ගන්නවද නැද්ද? පැටව ගන්නවා. සසර පැවැත්ම නැද්ද? පැවැත්ම. මහා ව්‍යසනයක්ද නැද්ද? මහා ව්‍යසනයක්. මහා කලහ කලකෝලාහලයක්ද නැද්ද? කලකෝලාහලයක්. රිහිත්‍රිදීමක්ද නැද්ද? හිත්‍රිදීමක්. ආධ්‍යාත්මය තුවාල වෙනවද නැද්ද? තුවාල වෙනවා. ඒ තුවාල වීමත් එක්ක හරියට අපිට හිත කීතු කීතු වෙලා අපේ බාහිර ප්‍රතික්‍රියාව හරීම ගොරෝසු වෙලා යනවා. හැබැයි මෙන්න මේ දැක්ම කියන දැක්ම ඉස්මතු වෙච්ච වෙලාවකට ආක්‍රෝශ කරද්දී, බනිද්දී, මේ නේද වෙහෙසද්දී, අන්න අර දැක්ම අර ඒ විෂන් එක අර ඒ දැක්ම අර යෙදෙන යෙදීමත් එක්ක බැනුම කියන ස්වરૂපයත් එක්ක දැක්ම සති සම්පජඤ්ඤයක් හැටියට භාවිත වෙද්දී තස්ස ධාතාරම්මන මේව අන්න එයාට අරමුණු වෙන්නේ දෙයක්ද? ස්වභාවයක්. ධාතක කියලා කියන්නේ ස්වභාවය. ධාතු කියන්නේ ස්වභාවයක් නේ. අරමුණු වෙන්නේ ඒ ස්වභාවය. දේනි මේ ස්වභාවය. හරි වටිනවා. ධාතාරම්මන මේව චිත්තම් පක්ඛන්දිත පසේදති සම්තිට්ඨති අදිමුච්ඡති. මෙන්න මේ ධාතු කියන ආරම්මණය. දැන් ආරම්මණය වෙන්නේ බැනුමක්ද? නෑ. බැනපු කෙනාද? ඒත් නෑ. තරහ ආපු මමද? හිතරි දිච්ච මමද? නෑ. අන්න ධාතු කියන ආරම්මණය. ඒ කියන්නේ මේ ධාතු කියන ස්වභාවයනේ විග්‍රහ කරලා පෙන්වන්නේ. දැන් මෙච්චර වෙලා පටවි ධාතු කිය කිය පෙන්වන්නේ පටවි දේවල්ද? නෑ. රූප කිය කියා විස්තර කරේ, රූපණේ කිය කියා විස්තර කරේ රූප භවයක්ද? රූපවත්ව දේවල්ද? නෑ. මෙච්චර වෙලා විස්තර කරේ විග්‍රහ කරේ ස්වභාවයක් නේද? දැන් මොකද වෙන්නේ? මෙච්චර වෙලා ස්වභාවයක් ධාතු ස්වභාවයනේ විස්තර කරේ. මෙන්න මේ ස්වභාවය කියන ආරම්මණයක හිත යොමු වෙලා ස්වરૂපයක ප්‍රකටත්වයක මේ හොයාගෙන වැඩපිළිවෙලේදී ඒක එක්ක හිත යොමු වෙලා තිනවා. අන්න අර ප්‍රකටත්වයන් තික සමහරකට බැනින්න අපි හිතමු දැන් ඔතනදී බානිනවා, අක්‍රෝශ කරනවා, පරිභව කරනවා, රොස් පරොස් නගනවා, වෙහෙසෙනවනේ. ඒක විතරක් නෙමේ, ඕකේ අනිත් පැත්තත් බලන්න. අපිට හොඳ කියනවනම් ප්‍රශංසා කරනවනම් දැන් අරකනම් අපි ගොරෝසු නිසා හොයන්න යමු වෙනවා. ඕකෙම අනිත් පැත්ත තමයි අපිට හොඳක් කිව්වත් ඒකත් ප්‍රකටත්වයක් විදියට දකින්න පුළුවන්කම තියෙනවා. අරකනම් අපි අකමැති නිසා බනිද්දි ඒක කොහොම හරි කරලා අයියෝ කියලා අපි දහම් කාරණයක් හරි විතර්කයකින් හරි ඔබවලා, විතර්කයකින් ඔබවන එක වැරදි, දැක්මකින් හරි විතර්කයකින් හරි ඔබවලා ඒකෙන් අයින් වෙන්න කැමති. හැබැයි හොඳක් කියද්දි නේද අපේ හිත සතුට කරද්දි අපි ඒකත් එක්ක යනවද නැද්ද? යනවා. කුමන හෝ ස්වરૂපයක්, කුමන හෝ ප්‍රකටත්වයක්, අන්නේ ස්වરૂපයක ප්‍රකටත්වයක් එක්ක මේ හොයාගෙන යන වැඩ පිළිලෙදී ඒක එක්ක හිත යොමු වෙලා තියෙනවා. දැන් බලන්න දැක්ම කියන කාරණාව එක්ක අර සාමයික විමුක්තිය කියලා පෙන්වන්නේ. දැන් කලකදී ලැබෙන විමුක්තියක් නේද? දැන් අපිට වෙහෙසක් මහන්සියක් ප්‍රොස්පරොස් නැගීමක් එද්දී ඒකත් එක්ක අපි මේ පැත්තට ගන්නෙ නැතුව ඔය දැක්ම භාවිත කරන්නේ කලකදී ලැබෙන විමුක්තියද නැද්ද? කලකදී ලැබෙන විමුක්තිය බවට පත් වෙනව නේද? කලකදී ලැබෙන විමුක්තියක් හැටියට පෙන්නනවා. ජීවිතයේදීමත් එක්ක මෙන්න මේ වැඩ පිළිවෙලකට යුක්ත වෙනවා. ඕක කරන්නේ නැතුව තව කෙනෙක්ගේ වචනයක් එක්ක ගැටිලා හැම වෙලේම තියෙන මමත්වය තහවුරු කරගන්න යෙදිච්ච කාරණාව ලැබීමක් බවට පත් කරගෙන මැනලා ඒ මැනීම එක්ක ලැබගෙන මේ ජීවිතය ගත කරන එක. ඉතින් එහෙම තියෙද්දි ඒ අයට කොහොමද සත්‍යවාදී කියන්නේ? සත්පුරුෂය කියන්නේ කොහොමද විවෘතයි අවංකයි කියලා කියන්නේ? එහෙම වෙන්නේ නැ කියලා කියනවා. ඔන්න අපි බැනුමත් එක්ක ආක්‍රෝෂ කරද්දී, පරිභව කරද්දී, රොස්පරොස් නගද්දී, වෙහෙසද්දී අන්න ඒ කාරණාවත් එක්ක අපි විමසන්න ඕන විදිහ තමයි මෙතනදී සාමිනවහන්සේගේ විග්‍රහයත් එක්ක කතා කරන්න යෙදුනේ. ඉතින් මේ අපි යුට්ටක් කතා කරමු නේද? මේ ඇසුරෙන් ඇත්තරම කවුරුත් දේශන මාලාවක් අහපු නිසා මේ පිළිබඳව හොඳ අවධානයකින් ඇති කියලා තමයි අදහස. කවුරුත් එහෙම නිසා මේ ඔස්සේ අපිට අදහස් දක්වන්න පුළුවන්. ඒ නිසා අපි පිළිබඳව කතා බහ කරගෙන ඊළඟට ඊළඟ කොටසට යන්න වෙලාව ඉඩ කළ තිබුණොත් ඊළඟ
තිරුවන් සරණයි සංඝාස.
තිරුවන් සරණයි.
තිරුවන් සරණයි සංඝාස. මේ කියාවේ තියෙන්නේ එක වාක්‍යයක්. දැන් බලන්න දැක්ම කියන කාරණාව එක අර සාමයික විමුක්තිය කියලා පෙන්වන්නේ. ඒ වාක්‍ය සංඝාස. එතකොට මේකෙත් කියන්නේ දැක්මක් යෙදෙනකොට අර අපි ඒ අවස්ථාවට දෙයක් එක්ක යන්නේ නැහැනේ. එතකොට ඇලීමක් හරි ගැටීමක් හරි ඕනම දෙයක්. එතකොට ඒ අවස්ථාවේ තියෙනවනේ අර හිතේ යම් කිසි සංසුම් බවක්. ඒකද ස්වාමින්වහන්සේ එතනින් පෙන්වන්නේ? තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. ඔව්, ඒ කියන්නේ දැන් අපි ඔව් මෙන්න මෙහෙම කරමු බලමු. ඔන්න කවුරු නිදසුනක් කියන්නම්කෝ. අපි හිතමු චිත්‍රපට නිෂ්පාදකවරයෙක් ඉන්නවා. ඒ චිත්‍රපට නිෂ්පාදකවරයා සංස්කරණය කරපු කෙනා හරි අපි කවුරු හරි ගමු. ඒ කතාව පිළිබඳව හොඳටම වැටහීමක් තියෙනවානේ. හැබැයි ඒ චිත්‍රපට සංස්කාරකවරයා දන්නව, හොඳටම දන්නවා මේ චිත්‍රපට මාලාව සකස් වෙච්ච විදිය පිළිබඳව හොඳම වැටහීමකින් යුක්තයි. ඒක සකස් වීමක් බවත් දන්නවා. දැන් දැක්මකින් යුක්තයිනේ. අපි හිතමු එයාත් මොකද කරන්නේ? අර සාමාන්‍ය ප්‍රේක්ෂකයෝ මැද ඉඳගෙන චිත්‍රපටය බලනවා. දැන් චිත්‍රපටය බලද්දී දැන් අර චිත්‍රපටය මෙයාට හොඳටම වැටහීම අදහස තියෙනවා මේ චිත්‍රපටයේ සංස්කරණය පිළිබඳව මේක ඇත්තක් නෙමෙයි කියන අදහස තියෙනවා. ඒ දැක්ම තියෙනවා, නුවණක් තියෙනවා. හැබැයි අපි හොඳට බලන්න ඒ චිත්‍රපටය දිහා බලද්දී අර සංස්කාරකවරයාත් ත්‍රාසය දනවන අවස්ථාවල් වලදී ත්‍රාසය උත්පාදනය කරගන්නේ නැද්ද? හාසය උපද්දවනකොට, කියන්නේ හාසය කියන්නේ ප්‍රහසනය, සතුට වගේ උපද්දවනකොට ඒ ඒ ඒ හාසයත් එක, හාස්‍ය රසයත් එක යනවද නැද්ද? අපි හිතමු දයාර්ද වූ කාරණාවල්, හැඟීම්බර වූ කාරණාවන් ඉදිරිපත් කරද්දී හැඟීම්බර වීමක් වෙන්නේ නැද්ද? කරුණාව, මුදුමොලොක් බව, දයාව උත්පාදනය කරනකොට ඒකත් එක්ක ඒකත් එක්ක යන්නේ නැද්ද? ඒ රස වීරත්වයේ ඉස්මතු කරනකොට ඒ වීරත්වයත් එක්ක යන්නේ නැද්ද? ඒ වීරත්වයත් එක්ක යනවා. හැබැයි නේද, දැන් හොඳටම දන්නෝ චිත්‍රපට සංස්කාරකවරයා ඒ චිත්‍රපටයේ සංස්කරණයක් බව නුවණින් යුක්තයි. හැබැයි නුවණින් යුක්ත වුණාට මේ අර ඒ අවස්ථාවේදී ඒ නුවණ භාවිත නොවෙද්දී අර ඒ සංවේදනාවන් එක එයා භුක්ති විඳීමක නොඉන්නවා කියලා කියන්න බෑ. ආන්නේ ඒ වෙලාවට මොකද කරන්න වෙන්නේ? අන්නේ ඒ අවස්ථාවේදී අන්න අර දැක්ම ජීවිතයේ එදීමත් එක භාවිත කරන්න ඕන. ඒකයි මුලින් කිව්වේ දැක්මක් දැක්මක් නැතුව භාවිතයක් ගැන අපිට කතා කරන්න පුළුවන්ද? බෑනේ. දැක්මක් නැතුව භාවිත කරන්න ඒ දැක්මකින් යුක්ත භාවය තියෙනවා නම් ඒක භාවිත කරන්න පුළුවන්. අන්න එතකොට අර ඇත්තටම සිහිය ඉපැද්ද වුණොත්, ඒ කියන්නේ සිහිය ඉපැද්ද වෙද්දි, එහෙම නැත්නම් ඒ සිහිය නිකම්ම සිහියක් නෙවෙයිනේ, වැටහීම් සහගත සිහියක්නේ. ඒ වැටහීම් සහගත සිහිය නේද මේන? ඒ වැටහීම් සහගත සිහිය ඉපැද්ද වෙද්දි උපදිනකොට අන්න ඒ කලකදී ලැබෙන විමුක්තිය. ඒ අවස්ථාවේදී අර ඒකත් එක්ක ගෙතිලා යන කම, ඒකත් එක්ක එකතු වෙලා යන කම ඉස්මතු වෙන්නේ නැහැ. අන්න ඒ වගේ අදහසක් අපි ගනිමු. සාමයික කියන කලකදී ලැබෙන විමුක්තිය කියන අර්ථය එකෙන්දී කියවෙන්නේ. එතකොට අන්න ඒ හෙදීමත් එක තමයි භාවිතය යෙදෙන්නේ, දැක්ම භාවිත වෙන්නේ.
එහෙමයි සන්නස්. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
ගරු ස්වාමීන් වහන්සේ, ගරු ස්වාමීන් වහන්සේ, ස්වාමීන් වහන්සේ අර මුලදීම පෙන්නුවා මේ ධර්මයේ තියෙන පොත්පත්වලවත් කබඩ්වලවත් එහෙම නැත්නම් තමාගේ දැනුම තුල නොවේ තිබියුත්තේ එදිනෙදා ප්‍රායෝගික ජීවිතය තුළයි ධර්මයේ තිබියුත්තේ කිව්වේ. එතන මොකද ස්වාමීන් වහන්සේ පෙන්නන්ට හැදී?
ඇත්තටම හොඳ වටින ප්‍රශ්නයක් මහත්මයා. දැන් අපි හිතමු මේ අර අපි කියමනක් අහලා තියෙනවනේ, මොකද්ද මේ දැක්ම කියන්නේ දැනුම ටොන් ගානක් තිබිලා මේ ප්‍රායෝගිකත්වය මිලිග්‍රෑම් එකක් තිබුණොත් ඒ දැනුමෙන් වැඩක් නෑ කියලා කියනවනේ. නමුත් වඩා වටින්නේ අපි අර අපේ දැක්ම යම් තරමක්ද ඒ තරමටම ජීවිතයේ සත්පුරුෂ බවට පත් වෙනවා. අර දැන් ওই ගොඩාක් ඔය සුතවා ආර්ය ශාවක ශ්‍රුතවත ආර්ය ශාවකයෝ ගැන කියද්දී අරියානං ගස්සාවි අරිය ධම්මේ කෝවිදෝ ඔහොම කියනනේ. අන ආර්ය ධර්මයේ දක්ෂයෙක් වෙනවනම් එයා අනිවාර්යයෙන්ම සත්පුරුෂ ධම්මේ කෝවිදෝ වෙන්න ඕන, දක්ෂයෙක් වෙන්න ඕන. අන්න කොයි තරම්ද අරිය ධම්මේ කෝවිදෝ උතුම් ධර්මයක දක්ෂයෙක් වෙන්නේ, ඒ උතුම් ධර්මයේ දක්ෂකම කොයි තරම්ද සත්පුරුෂ ධම්මේ කෝවිදෝ සත්පුරුෂ ධර්මයේ දක්ෂයෙක් බවට පත් වෙනවා. ඒ කියන්නේ දැන් අපි තුමු සරත් මහත්මයා දැන් පරිණත වයසකනේ ඉන්නේ. දැන් ඔබතුමා ජීවත් වෙද්දි දැන් තීන්දුව තීරණ ගන්න ජීවිතේ භාවිත කරද්දි තමන්ගේ වැටහීමත් එක්කනේ. අන්න ඒ වගේ ඒක මම උපමාවකට විතරක් ගන්නම්. අන්න ඒ වගේ අපි ධර්මයක් ඉගෙන ගන්නකොට ඒක ජීවිත භාවිතයෙන් පැන නගින්නේ නැත්නම්, දර්ශනයක් හැටියට පැන නගින්නේ නැත්නම් ඒක හුදෙක්ම දැනුමක් විතරයි, කටපාඩම්කමක් විතරයි. අපි හොඳටම දන්නවා මෙන්න මෙහෙමයි 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 වෙන්නේ, මෙන්න මේ නිසයි මේ නිසයි මේ නිසයි මේ නිසයි මේකයි වෙන්නේ කියලා මේ අපි සියල්ලම සිලබස් එකක් හැටියට කටපාඩම්. අපිට ඕන තරම් විග්‍රහ කරලා කියන්නත් පුළුවන්. හැබැයි ඒ වුණාට අපි හිතමු ඒ දැක් ඒ ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සක්කාය නිරෝධ ධර්මග්නි මහත්මය. ඒ සොකීයත්තේට සොකීය තත්ත්වයකට ඉඩක් නොවන විදිහේ දහමක්, තමා කියලා කොටු කරගත්ත රාමුවෙන් ඉක්ම වෙන දහමක්. එහෙම දහමක් ඉගෙන ගන්න කෙනෙක් ජීවත් වෙද්දී හැම අවස්ථාවකම තමන් තමන් මම මම මට මට මමායනේ අහංකාර මමංකාර ස්වභාවය මමමයි විය යුත්තේ. වචනෙන් හරි දිනන්න උත්සාහ කරන්නේ මම. ඉවසන්න බෑ. තවත් කෙනෙකුගේ මතයක් තුලනය කරගෙන ගන්න බෑ. තවත් කෙනෙකුගේ අඩුපාඩුව ඉවසන්න බෑ. තවත් කෙනෙකුට මෛත්‍රිය කරුණාව ප්‍රකාශ කරන්න බෑ. ආන්නේ විදියට ඒ කටයුතු කරද්දී අර දැක්ම, ඒ දර්ශනය ජීවිතය තුළින් ඉස්මතු වෙන්නේ නැහැනේ. අන්නේ ජීවිතය තුළින් ඉස්මතු විය යුතුයි කියන කාරණය. හේතුව දැන් අපේ දැක්ම, අපේ දර්ශනය සක්කාය, අපි හදාරන්නේ මහත්මයා සක්කාය නිරෝධ දහමක් නම්, සක්කාය නිරෝධ දහම වෙනම වෙලා ජීවිත භාවිතය වෙනම වෙන්න බෑ. අන්න ඒකයි සිහිපත් කරේ. එකෙන් අදහස් කරේ මේ ධර්මයේ තියෙන්නේ පොත්පත්වලවත් කබඩ් එකේ දාලා තියෙනවත් කියන කටත් වඩා ඒ ඒ ධර්මයේ ඉගෙන ගනිද්දී අපි දේශනාහ, ඒ කියන්නේ කබඩ් වල තියෙන පොත්පත් අපි එළියට අරගෙන ඉව බලන්න ඕනි. දේශකයන් වහන්සේලා අපිට ඒ තුම් ගුරුවරු කල්‍යාණ මිත්‍රයන් වහන්සේලා කියලා දෙන ඒවා අහන්න ඕන. අපි සත්පුරුෂයන් එක්ක ධර්මයේ සාකච්ඡා කරන්න ඕන. අපි දන්න කාරණයක් තව කෙනෙකුට කියලා දෙන්න ඕන. අර ඒ කාරණාවල් අපිට අවශ්‍ය වෙනවා. ඒ හැබැයි ඒ ඇසුරෙන් පැන නගින්න ඕන අපේ ඒ අපි අපි ඉගෙන ගන්න, අපි තව කෙනෙකුගෙන් අහගන්න, අපි කියවන, අපි තව කෙනෙකුට පිරිසිදු කරලා කියලා දෙන්න උත්සුක වෙන ඒ හැම දහමක් තුරින්ම කියවෙන්න ඕන සක්කාය නිරෝධ දහමක්නේ. ආන්නේ සක්කාය නිරෝධ, සක්කාය කියන්නේ සුඛීය තත්ත්වයක්. තමන්ට ආවේනික කොටුවීමක් නේ. අන්න තමන්ට ආවේනික කොටුවීමක්කින් එතර වෙන සුඛීය තත්ත්වයකින් සුඛීය තත්ත්වයක් නොවේදෙන ඉගැන්වීමක් නම් අපි ඉගෙන ගන්නේ. අන්න ඒක අපේ ජීවිතය තුළින් ස්ෆුට වෙන්න ඕන. ඒ කාරණේ අපේ ජීවිතය තුළින් ප්‍රතියමාන වෙන්න ඕන. ඒ සත්‍ය ධර්මය අපේ ජීවිතය තුළින් සත්‍යෝක්ෂණය වෙන්න ඕන. අපේ ජීවිතය තුළින් විද්‍යමානය වෙන්න ඕන. අපේ ජීවිතය තුළින් පැන නගින ඕන. ඔන්න මම මෙහෙම කරනවා කියලා එහෙම නෙවෙයි. මේ අපි ඉගෙන ගන්න දර්ශන කෝණය අපිට ඇප්ලයි කරගන්න යෙදෙන යෙදෙන කාරණාවක් ඔස්සේ නේද? කියන්නේ අපේ ජීවිතයේ යෙදීම් වලදී සති සම්පජඤ්ඤය සිහිය නෝන භාවිත කරන්න කියලා කිව්වේ. ඒ කියන්නේ සිහියක් තියෙන්න ඕනේ, ඒ සිහිය පාවිච්චි වෙන්න ඕන සම්පජඤ්ඤයෙන් උත වැටහීම් සහගත සිහිය. යෙදෙන යෙදීම් වලදී දකින දැක්මෙන් යුක්ත වැටහීම් සහගත සිහිය යෙදෙන යෙදීම් එක්ක භාවිත කරන්නට ඕන. අර දැක්ම හදා ගන්න නම් අපිට අර විවිධ විදියට දැනුම් පද්ධති උකහා ගන්න වෙනවා. ඒ උකහාගෙන නිර්වද්‍ය කරගත්ත, පිරිසිදු කරගත්ත නුවණැතිකම ජීවිතයේදී මේක භාවිත කරන්න ඕන කියන කාරණේ තමයි සරත් මහත්මයා ඉදන්දී පැහැදිලි කරන්න උත්සාහ ගත්තේ. මම හිතන අදහස එන්නේ නැති නේද මහත්මයා?
ඔව්. ගරු ස්වාමීන් වහන්සේ, දැන් ස්වාමීන් වහන්සේ පෙන්නලා දුන්නා අර බුදු කෙනෙක් ඇවිල්ලා පෙන්නලා දෙන්නේ, ඉතා දුර්ලභ පාලවෙන බුදු කෙනෙක් පෙන්නලා දෙන්නේ මේ සක්කාය නිරෝධ කරන ධර්මයක්ම කියලා. ස්වාමීන් සක්කාය, ඒ සක්කාය කියලා ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් තව පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද සක්කාය?
හොඳයි මහත්මයා. සක්කාය කියන වචනේ හැදෙන ක්‍රම දෙකක් තියෙනවා. මම ඔබතුමාට ඒක කියලා ඉන්නම්කෝ. එක වචනයක් තමයි සත් කියලා කියනවා. ඔන ලෝකේ වචන දෙකක් තියෙනවා. එකක් සත්, අනිත් එක අසත්. පැහැදිලි නේද මහත්මයා? ඒ වචන දෙක පැහැදිලි නේද?
ඔව් සොන්න.
හා, එකක් සත්. සත් කියන්නේ තියනවා කියන එක. අසත් කියන්නේ නොවේ කියලා. දැන් බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙන්නටත් කලින් සත්, අසත් කියලා වචන දෙකක් තිබුණා. සත් කියලා කියන්නේ තියනවා, පවතිනවා කියන අර්ථය. අසත් කියලා කියන්නේ නැහැ කියන එක. සරලව ගත්තොත් ඇත නැත කියන එකනේ. සත් කියන්නේ පවතිනවා. සත් කාය කියලා කියනවා තව එක අර්ථකින් සමූහය. පවතින බවට පවතින, කියන්නේ සත් කියන්නේ ඇති බවක්, පවතින බවක්. කාය කියලා කියනවා සමූහය, කියන්නේ පවතින සමූහයක් තියෙනවා කියන අදහස එක අදහසක්. තවත් අදහසක් තමයි සකකායය කියන වචනේ. ඒ වචනේ ගොඩක් අරිටත් වඩාත් තවත් තියුරයි ලස්සනයි. සකං කියලා කියන්නේ පාලි භාෂාවෙන් ස්වකීය කියන අර්ථය. ස්වකීය යම් කිසි අපි තුමු අයිතිත්වයක්, ආවේනිකත්වයක්, තමන් බවක්, අන්න ඒ වගේ ස්වකීය. අපි කියල කියන්නේ අපි ඔය වචනේ ස්වකීය කියලා. කාය කියලා කියන මහත්මය තත්ත්වය. කාය දේව කාය කියන්නේ දේවත්වය කියන එක. තමෝ කාය කියලා කියන අඳුරු තත්වය කියන එක. විඥාන කාය කියලා කියන දැනගන්නා තත්වය, දැනගැනීමත්වයක්. චේතනා කාය සිතන තත්ත්වයක්. ඒතර මම ඔය කාය කියන වචනෙන් කියන්න උත්සාහ ගත්තේ කාය කියන්නේ යම් සිත තත්ත්වයක්. ඒතර සක කාය සක්කාය අන්න එහෙම වචන හැදෙනවා. ස්වකීය තත්ත්වය. ඔන්න අපි කොටු කරගත්ත රාමුවක් තියෙනවනම් අපිට ආවේනික අනන්‍යත්වයක් තියෙනවනම් අන්න ඒකට කියනවා සක්කාය කියලා. කුමන හෝ පැත්තකින් අපිට අනන්‍යතාවයක්. මම පුංචි කාරණයක් කියන්නම්. මේ යවකලාපි කියන සූත්‍රයේ ස්වකීය තත්ත්වයේ ඉස්මතු වෙන විදිහ කීපයක් කියනනම් ඒක පහසුවේ. ඔන්න කෙනෙක්ට තියෙනවා අස්මීති කියලා. වෙමි කියලා හැඟීමක්. වෙමි කියලා හැඟීමක් තියෙනවනම් ඒක ස්වකීය තත්ත්වයක්. අයමහමස්මීති. මේ මම වෙමි කියලා කියනවනම් ඒක ස්වකීය තත්ත්වයක්. වන්නේය කියලා තියෙනවනම් ඒක ස්වකීය තත්ත්වයක්. නොවන්නේය කියලා කියනවනම් ඒකත් ස්වකීය තත්ත්වයක්. රූපී භවිස්, ඒ කියන්නේ යම් කිසි ආකාරයක්, හැඩයක්, විදියක් වන්නේය කියලා කියනවනම් ඒකත් ස්වකීයත්වයක්. අරූපී භවිස්, ඒ කියන්නේ සරු, කියන්නේ යම් කිසි ප්‍රකටත්වයක් නැහැ දැන්. ප්‍රකටත්වයක් නොවන්නේය කියලා හිතනවා නම් ආන්න ඒකත් ස්වකීයත්වයක්. සංඤේ භවිස්, හඳුනා ගැනීමකින් යුක්තයි, යුක්ත වන්නේය කියලා හිතනවා නම් ඒකත් ස්වකීයත්වයක්. හඳුනා ගැනීමක් නෑ මෙතන. හඳුනා ගැනීමක් නොවන්නේ ය කියලා හඟිනවා නම් ඒකත් ස්වකීය තත්ත්වයක්. ඊළඟට නේව සංඥා නා සංඥී කියලා හඟිනවා නම් ආන්න ඒකත් ස්වකීය තත්ත්වයක්. කොහොම හරි මහත්මයා අපිට ඇති බවකින් හෝ නැති බවකින්, මොන මං ආයි කියන්නම්, ඇති බවකින් හෝ නැති බවකින් තමා යෙදෙනවා නම් ස්වකීය ආවේනික තත්ත්වයක් යෙදෙනවනම් තමන්ගේ රාමුවකට කොටු වෙනවනම් ඇත කියලා හරි කොටු වෙනවනම් එහෙම නැත්නම් නැත කියලා හරි කොටු වෙනවනම් ඇත නැත කියලා කොටු වෙනවනම් ඇත්තේද නැත නැත්තේද නැත කියලා කොටු වෙනවනම් මේ මෙතන මුකුත් නැහැ. මුකුත් කියන්නත් දෙයක් නැහැ. ඡාත්තස්ති අවක්තව්‍යම්. මෙතන යමක් ඇත්ත, හැබැයි කියන්න බෑ. ශාත් නාස්ති අවක්තව්‍යම්. මෙතන මුකුත්ම නැහැ. මුකුත්ම නැහැ, අවක්තව්‍ය කියන්න දෙයක්වත් නැහැ. ශාත් අස්තිච නාස්තිච අවක්තව්‍යම්. මෙතන යමක් ඇත්තේද නැහැ, ඇත්තේත් නැහැ, නැත්තේත් නැහැ, කියන්නත් බෑ, කියන දෙයක්වත් නැහැ. කතාවක්ම නැහැ කියලා හරි තියෙනවා. ආන්න ඒ විදියට ඇති බවකින් හෝ නැති බවකින් තමන්ට මොනවා හරි විග්‍රහයක්, තමන්ට මොකක් හරි නිර්වචනයක්, තමන්ට මුකාක් හෝ කියවීම ජීවිතේ පැනන ගිනවනම් අන්න ඒකට අපිට කියන්න පුළුවන් සක්කායක් කියලා. සරලව ගත්තොත් මම ඉන්න බවක් හැඟිනවනම් නේද, මම නොඉන්නවා කියලා කියන්නේ ඉන්න බවේම හැඟීමක්. අන්න ඒකට අපිට කියන්න පුළුවන් සක්කායක් කියලා. සක්කාය ස්වකීය තත්ත්වයක්. එහෙම නැත්නම් පවතින බවකට යම් සමූහත්වයක්, පවතින බවක තත්ත්වයක්, නැත්නම් ස්වකීය තත්ත්වයක් ඉස්මතු වෙනවනම් ඒකට අපිට සක්කාය කියලා කතා කරන්න පුළුවන්. පැහැදිලි නේ තුමාත්මිය?
ඔව්. ඒකට ගරු ස්වාමීන් වහන්සේ දැන් ඒ පැහැදිලි කිරීම මත යමක් ඇත හෝ නැත හෝ මොන ආකාරයෙන් හරි ස්වාමීන් වහන්සේ පෙන්වන එක එක ආකාර වලින් කොහොම හරි හරි අපිට යම් අදහසක් ඇති වුණොත් එතන සක්කාය. එතකොට මේක එතකොට ස්වාමීන් වහන්සේ දැන් අපි බලමු විශ්වය දෙකකට බෙදුවොත් ඔය සක්කාය ඇති වෙන කොටස සහ නැති වෙන කොටස කියලා කොටස් දෙකකට බෙදුවොත් දැන් සක්කාය ඇතිව තියෙන්නේ 31 තලේ නොහොත් මේ ආයතන හය තියෙන තැනක සක්කාය ඇති වෙනවා. ආයතන හයෙන් තොර තැනක සක්කායක් ගැන කතා කිරීමක් එහෙම සොන්නත් එතන එමක් මතු කරගන්න දෙපිටද අපිට.
මට ප්‍රශ්නේ තව චුට්ටක් පැහැදිලි කරගන්න පුළුවන්ද මහත්මයා? ආයතන ආයතන හය තොර තැනක් කියන එක අදහස් කරේ?
නෑ අපි මෙහෙම ගමු සොන්න. දැන් සක්කාය යමක් ලැබෙන්න හෝ නොලැබෙන්න හැරි අවශ්‍ය සාධක ටික කොහොමද අපි මතු කරගන්නේ? මේ නිසයි මේක ලැබීම පැත්තෙන් හරි නොලැබීම පැත්තෙන් හරි ලැබුණ කියලා.
ඔබතුමා අර මේ ආයතන හයේ නැති තැනක් වගේ කිව්වේ මොන වගේ අදහසකින්ද කියන එක පොඩ්ඩක් මට පැහැදිලි කරගන්න.
දැන් සත්තතල 31ක් 31 තුලම ආයතන එකක් හෝ හයක් හෝ අඩු වැඩි වශයෙන් පිහිටලා තියෙනවා. ආයතන නැති ස්වභාවයෙන් ගත්තාම ලෝකේ ඒ 31 තරයට ආйти නැති. දැන් ශාක ජීවි නොවන සියල්ලම ආයතන නැති තැනක සක්කායක් අපිට පනවන්න බෑ. ඒතර සක්කාය ඇති වෙන තැන සසරක් ඇති වෙනවා, සත්‍යේ පැන වෙනවා වගේ අදහසක්. එතකොට සක්කාය සිදුවෙන්න නම් මෙම ආයතන හයේ ක්‍රියාවලියක් හෝ ආයතන ක්‍රියාවලියක් යම් තැනක පවතින නම් එතන සක්කාය පවතී වගේ කියලා හැඟෙනවා.
අනහරි. මෙහිමයි මහත්මයා, අපි ගොඩාක් දුරට මෙහිම ගමුකෝ. අපි බාහිර ලෝකයක් තියෙනවා, බාහිර ජීවි හෝ අජීවි දේවල් තියෙනවා හෝ නැහැ හෝ කියන කාරණයටත් වඩා මේ පැවැත් මේ ගොඩාක් දුරට භාග්‍යතුන් වහන්සේ පෙන්වලා දෙන්නේ ආධ්‍යාත්මික ගවේෂණයක්නේ. ඒ කියන්නේ මේ තමා එහෙම නැත්නම් මම කියන කාරණේදීමත් එක්කනේ ඔන්න මම කියන කාරණේ කුමන හෝ ආකාරයක පැවැත්මක් කිස්මතු වෙනවා නම් අන්න ඒකත් එක්ක සක්කායික යෙදීමක්. පැහැදිලි වුණා නේද එතෙන්දී? එතකොට තමා කියන කාරණාවක් නොයෙදුනොත් 31 තලයක් හෝ එහෙම නැත්නම් ශාකාදී අජීවී වස්තු හරි කෙනෙක් මම මෙහි ඉන්නවා, පරිබාහිරව මම 31 තලයක පිරිසක් ඉන්නවා, එහෙම නැත්නම් අජීවී දේවල් තියෙනවා, අර එහෙම කාරණයක් යෙදෙන්නේ නැහැ. තමගේ කුමන හෝ අත්දැකීමක් මේ වලේ යෙදෙනවනේ. ආනේ යෙදීමේ අඥානකම දුටු තැනක ඒ කරුණෙන් ඈතර වෙනකොට තමා කියලා හෝ සුඛිය හෝ කියලා කාරණයට ඉඩක් එන්නේ නැති වෙනකොට අන්න එතකොට 31 තලය වේවා ජීවි අජීවි වේවා එහෙම කතාවකට ඉඩක් එන්නේ නැහැ.
දැන් ස්වාමීන් වහන්සේ දැන් උදාහරණයක් ගත්තොත් අපි ඇහැට රූපයක් පේනකොට එතකොට සක්කාය ඇති වෙන ආකාරය කොහොම වගේද අපි මතු කරගන්න
ඕනේ? මෙහෙමයි, ඇහැට රූපයක් පේනවා කියන කාරණේම ඇහැට රූපයක් පේනවා කියන කාරණය අර්ථාන්විත වුණොත් දැන් ඇහැට දැන් වෙලා තියෙන මහත්මයා ඇහැට රූපයක් පේනවා කියන කාරණයට වඩා අපි දැන් අපි හිතමු අපි ඉස්සරහා මම ඉන්න ඉස්සරහා තියෙනවා මේ දාස්පතිය ගහ. මම දාස්පතිය ගහක් දකිනවා කියලා නේ මට අදහසක් එන්නේ. ඇහැට රූපයක් කියලා කියන තැනින් සීමා වෙනවා නම් ඒක සීමා වෙනවා නම් කියලා කියන්නේ ඒකත් බාහිරට දෙන විග්‍රහයක් විතරයි. එහෙම නැතුව ඇහැ රූපයක් කියලා කතාවක් කරවත් පැන නැගීම කියන්නේ නැහැ. ඇහැ රූප කියන කාරණේ විතරක් අර්ථාන්විත වෙනවා නම් ඇහැ රූප කතාවක්වත් ඒ දෙන්නේ නැහැ. නමුත් අපිට වෙන්නේ මට දාස්පතිය මල් ගහක් පේනවා. එහෙම වෙනවනේ. අන්න එතකොට මම කියන කාරණේදීම තමයි එතන ප්‍රශ්නේ වෙන්නේ. නේද? ඇහැ රූප කියන කාරණේ එතකොට තමන්ට කියලා ආවේනික පදනම එතනට එනවා. අතර මෙතනට මම ආයනේ කියන කාරණයක් එක තමයි කතා කරන්න වෙන්නේ. අපි දෙයකට ලං වෙනවා නම් අර මම ආයනයක් එක්ක එහෙම නැත්නම් යම්කිසි සිද්ධියක් එක්ක සමීප වීමක් නම් වෙන්නේ එතෙන්දී සක්කායක් කියලා තමයි කියන්න වෙන්නේ. හැබැයි එතෙන්දී වෙලා තියෙන සක්කාය නෝන වෙනුවට මම ආයනයක් එක්ක දෘෂ්ටිගත වීමේ ප්‍රශ්නේ මෙහෙමයි. දැන් අපිට දැන් මලක් ඇහැට මම මෙහෙම හෙවතින් මහත්මයා ඇහැට රූපයක්ද ඇහැට මලක්ද?
දැන් අසේ සන්නතේ එකක් පැහැදිලි කරලා දුන්නොත් හොඳයි. ඇහි
ඔබතුමාගේ මම මෙහෙම හෙව්වොතින් ඇහැට රූපයක් නේ පේන්න ඕන නේද? නේද?
ඔව් ඇහැට පෙනීමක් තමයි.
ඇහැට රූපයක් නේ ඇහැට මලක් වෙන්න පුළුවන්ද?
ඇහැට ඇහැට රූපේකුත් ගන්න පුළුවන්ද? සොයන්නවද පෙනීමක් පමණද?
හරි ඇහැට පෙනීම අපි කියන්නේ ඇහින් පේනවා කියලා. එතකොට ඇහැට ඇහැට පෙනීමක් ඇහින් පෙන ඇහැට රූපේ පෙනීමක් කියමුකෝ. හරි. එතකොට එතකොට මලක් වෙන්න පුළුවන්ද ඒක? ඒ පෙනීම.
ඔව් ඒක ඒක අපි විසින් දාගත්ත දෙයක් පරතුන් සඳහා. ඔව්. එහෙමද ගන්ටි කියන්නේ?
ඔව්. ඉතින් ඇහැට රූපයක් වෙනීම කියන කාරණෙන් සීමා වෙනවා නම් දැන් ඇහැට මලක් වෙන්න බෑනේ නේද?
ඔව් මලක් වෙන්න බෑ දර්ශන
බෑනේ. අන්න ඒකනේ. ඇහැට දැන් මලක් වගේ ඒ ඔක්කොම දේවල් මගේ පැත්තෙන් ආපු දේවල් ටිකක් නේ නේද?
ඔව්
අන්න එහෙනම් ඕ අන්න හරි. එතකොට ඇහැට පෙනීමක් සිද්ධ වෙනවා. ඇහැට රූපයක් පෙන ඔව් ඇහැට රූපයක් පේනවා කියලා අපි කියමුකෝ. පෙනීමක් සිද්ධ වෙනවා. අන්නේ පෙනීම කියන කාරණයට විතරක් අපි දැන් අපිට සාමාන්‍ය සරල විදිහට ගත්තොත් දැන් අපි දැන් අපිටම කොහොම ඉන්න වෙලාවේ මොනවාරි පේනවා කියලා හිතමු. මට මල් ගහක් පේනවා. එතන අන්න පෙනෙන බවක ප්‍රකටත්වයක් වෙනවනම් අන්නේ ප්‍රකටත්වයක් එක්ක අපිට අපි දන්න නිමිති සංකල්ප ආදී දේවල් එකතු කරන්නේ නැතුව අපිට මලක් කියලා පැත්තකට යන්න පුළුවන්ද?
ඔව් බෑනි සොන්න
බෑනි. ආන්න එහෙනම් දැන් මේ වෙලාවේ මාත්මේ අපි කළ යුතු කාරණේ දැන් මේ වෙලාවේ අපිට පෙනීමක් නම් වෙන්නේ පෙනීම කියන කාරණයත් එක්ක අපිට ඒ දැන් පෙනීම කියන කාරණය මේ විචක්ෂණය කිරීමකට යන්න ඕනේ නේද? අපි මෙන්න මෙහෙම හිතමු මහත්මයා. දැන් ඔබතුමාගේ ඉස්සරහා මොනවා හරි තියෙන එකක් කියන්න කොමට එතකොට පහසුවෙන් මේක එකක් කතා කරගන්න.
කෝපයක්.
අන්න හරි. ඔන්න කෝපයක් තියෙනවා. අපි හිතමු මෙන්න මේ විදිහට. අපිට සාමාන්‍යයෙන් හිතෙන් දැනෙන්නේ මම ඉන්නවා මගේ ඉස්සරහ කෝපයක් තියෙනවා කියලා නේ නේද?
එහෙම
නේද සාමාන්‍යයෙන්? අපි ධර්මයේ පැත්තකින් තියලා තිබුත් අපි මීට ඇත්තරම ගත්තොත් අපිට ධර්මයක් මෙනෙහි වෙන්නේ නැත්නම් ඒ මෙනෙහි නොවන හැම වෙලාවකම මම ඉන්නවා ඉස්සරහ කෝපයක් තියෙනවා කියලා නේද හිතෙන්නේ? හැඟීම ඒකම නේද? ඔව්. ආයි දෙකක් නෑ. අපි ඔක හිත හිතා ඉන්නෙත් නෑ නේද? මම ඉන්නවා මගේ ඉස්සරහ කෝපයක් තියෙනවා. ඕකනේ ඇත්ත තත්ත්වය. හැබැයි මම මෙහෙම හෙව්වොතින් ඔය ඔබතුමාට පෙනීමයි
කල්නුත් තියෙනවා දැක්කට පස්සෙත් තියෙනවා කියලා තමයි අපි හිතන්නේ.
එහෙමනේ හිතන්නේ. හැබැයි දැකීමෙන් පරිබාහිරව කෝපයක් තියෙනවා කියලා කියන එක සාධාරණයි. ඔව්
එතෙටුම් පෙන එක අඥාන බව
ප්‍රපංචයක් වගේ කතා කරන්න කතා කරන්නම බෑ නේද? කතා ඒ කියමනම වැරදීනේ නේද? ඒ කතා කරපු කතාවම ඒ කියමනම වැරදි. හරි. අපි හිතමු දැන් අපි හිතන් හිටියේ ලෝකයක් එළියේ තියෙනවා. ලෝකයේ ඔන්න මමයි ලෝකයයි හිතේනේ. ලෝකේ කෝපය තිබුණේ මට කෝපය කියලා ආවා. හරි. අපි බලමු දැන් කෝපය කියන කාරණයක් කතා කරන්න වෙනෙත් අපි හිතමු මේ වෙලාවේ පෙනීම කියන අත්දැකීමත් එක්ක අත්දැකීමකින් තොරව කෝපයක් කතා කරන්න පුළුවන්ද? බෑ නේද මහත්මයා. හරි. හරි කෝපය කලින් මට නියුනේ. දැන් මම අහනවා සරත් මහත්මයා කෝ කියලා අහනවා. එහෙම හෙවත් ඔබතුමා කොහොමද උත්තර දෙන්නේ? දැන් මං සරත් මහත්මයා කියවට ඔබතුමාට එන්නේ මම කෝ නැත්තම් මම කවුද කියලා වගේනේ.
ඔව්
නේද? එතකොට ඔබතුමාට මම පෙන්වන්න පුළුවන්ද?
ඔව් පෙන්වුවොත් පෙන්වන්නේ අත්පය කකුල් මොකක්ද අර 31කින් එකක්
31 කිව්වේ
කොටස් ශරීරයේ කොටස් වලින් එකක් නේ පෙන්වන්නට
වෙන්නේ. අන්න හරි. එක්කෝ සරත් මහත්මයා කියාවි මම මෙන්න මෙහෙ ඉන්නේ කියලා. ඔබතුමාගේ කොහෙද ගම්පලත?
දැන් ඉන්නේ මෙදසල උත්සවන කටුනායක.
කටුනායක. දැන් මම
හිතන්නේ වටේ පත්තු කරන්නේ ඒකයි.
ආහ නෑ මං අහන්නේ. කම නෑ ඒකට. අද 31 වෙනිදානේ නේ. සමහර අයට අද 31 සමහර අයට පළවෙනිදා සමහර අයට 2024 සමහර අයට 2025 සමහර අයට දෙසැම්බර් 31 සමහර අයට ජනවාරි පළවෙනිදා වෙන්නත් පුළුවන් ඒකත් බලන්නකෝනේ කාලය හරි ඒකට කමන්නේ දැන් මම කෝ කියලා හෙමුත්
ඔය කියන්නේ සුවන්වහන්සේ දැන් කාලයකට පදනමක් සුවන්වහන්සේ කියන්නේ කාලයකට පදනමක් නැති වෙච්ච පෙන්වන
ඔව් අපි ඒක වෙනම දවසක කතා කරමුකෝ දැන් දැන් සරත් මහත්මයා කෝ කියලා හෙවොත් කටුනායක කියලා කිව්වොත් හරිද
ඔව් ඒකත් බෑනේ වෙන්න බෑනේ
දැන් මම ගෙදර මගේ කාමරේ තමයි ඉන්නේ කියලා කිව්වොත් ඉන්න තැනක් කිව්වොත්ින් හරිද
ඔව් ඔව් කියන්නේ කෝක කිව්වත් ඒක ඒක අර උත්තරයක් වෙන්න බෑ
එහෙම කිව්වම හරිද මහත්මයා
නෑ හරියන්නේ
නෑ බෙන්නෝ ඔව් ඉන්න තැන පෙන්වුවොත් ඒකත් වැරදි මම මෙන්න මෙහෙම කෙනෙක් කියලා ඔබතුමාගේ වෘත්තිය කියනවා එතකොට හරිද
ඔව් ඒකත් වැරදිනේ
හරි සරත් කියලා ඔබතුමාගේ නම කියනවා ඒත් හරිද
ඔව් ඒකත් බෑනේ
ඒකත් නෑ ආන දැන් ඊළඟට කිව්වා මගේ කය දැන් මගේ කය අයි ගැන ඇහුවට පස්සේ මයි ගැන කිව්වොත් හරියයිද
ඔව්
මයි කියන්නේ මගේ කියන ඒවා පෙන්වුවොත් හරිද
ඔව් ඒකත් වෙන්න බෑනේ එතකොට
ඒකත් වෙන්න හරි අඩුමතරම මේ සමහර අය කියනෝනේ හිතේ කියලා කියනෝනේ මහත්තයා
ඔව්
මගේ හිතද මම හිතද
ඔව් එහෙමත් කිය ප්‍රකාශ කරන්න බෑනේ එතකොට
හරි ඔන්න දැන් අපි කියනෝ දැන් මම කෝ කොහෙද කියලා හෙවොත් මම කටුනායක කියලා ඉන්න තැන කිව්වත් වැරදි මම කෝ කියලා හෙවුවට පස්සේ මගේ වෘත්තිය ගැන කිව්වත් වැරදි මම කවුද කියලා හෙවුවට පස්සේ මගේ නම කිව්වත් වැරදි මගේ ශරීරයේ කොටස් පෙන්වුවත් වැරදි මගේ හිතක් කියලා කිව්වත් වැරදි හැබැයි සරත් මහත්මයා මෙහෙම ප්‍රශ්නයක් තියෙනව නේද මගේ කියන නම් මම ඉන්න ඕනද නැද්ද
ඔව් එතකොට නැති අර අර කියපු එක තැනකවත් නැති මම අර ටික ඔක්කොම එකහො කරත් එහෙනම් එතනක් තියෙන්න බෑ
ඔව් මං ඔව් ඔබතුමාගෙන් ඇහුවේ මගේ කියන්න නම් මම කෙනෙක් ඉන්න ඕනද නැද්ද
ඉන්න ඕන
ඉන්නෝ නැත්තම් අයි නැතුව මයි කියලා කියන්න බෑනේ එහෙනම්
මම
ඔව් නේද අන්න හරි අන්න හරි හරියට හරි මගේ කියන්න නම් මම ඉන්න ඕනද නැද්ද
ඔව්
ඉන්න ඕන ඉන්න ඕන එහෙනම් මගේ කියන නම් මම ඉන්න ඕන දැන් මම හොයන්න කියලා කිව්වොත් නම
කිව්වොත් හොයාගන්නත් විදියක් නැහැ
අන්න හරි හරියටම හරි ඒ හොයාගන්න විදියකුත් නැහැ මම නැහැ කියලා කිව්වත් වැරදි හැබැයි කෝ කියලා ඇහුවොත් හොයාගන්න විදියකුත් නැහැ නේ අන්න හරි දැන් ඊට පස්සේ මහත්මයා මොකද කරන්න වෙන්නේ එහෙනම් මම ඉන්න තැනක් හරි හොයාගන්න ඕන නේද අන්න හරි එහෙනම් මම ඉන්නව නම් ඉන්නවා කියන කොටත් වඩා මම කතා කරන්න වෙන්නේ මම ඉන්නවා කියන වචනටත් වඩා මම කතා කරන්න වෙන්නේ පෙනීමක් එක නේද ඇහිීමක් එක නේද
පෙනීමක් ඇසීමක් දැනීමක් දැන ගැනීමක් කියන එක තමයි කතා කරන්නේ
ඔන්න ඔය කුමන හෝ අත්දැකීමක් එක නේද අත්දැකීමකින් තොරව මාව පෙන්වන්න පුළුවන්ද මම කතා කරන්න පුළුවන්ද
ආකාරයක් නැහැ
අන්න හරි හොඳයි මේ මට හරි සතුටුයි මේ මහත්තයා හරි මේ දැන් ඔච්චර වැඩිහිටියෙක් වෙලත් මේ බොහෝ මේ නම්‍යශීලීව කතා බහ කරන එක හරි ෂෝක් මම බොහොම පුංචි හැමතුනමක් ඉතින් අහන්න දැන් එතකොට දැන් පිට තියෙන දෙයක් ගැන ඇහුවත් නේද කෝපය ගැන ඇහුවත් පෙනීමක් ඇහිීමක් දැනීමක් දැන ගැනීමකින් තොරව ඒ අත්දැකීමෙන් තොරව කතා කරන්න බෑ කිව්වා මම කෝ කියලා ඇහුවට පස්සේ මගේ මගේ නමවත් මගේ කයවත් මගේ හිතවත් මගේ තත්ත්වයවත් ඒ ඔක්කොම මගේ හැබැයි මගේ කියන්න මම ඉන්නවන මම හොයනකොට මම පෙන්නන්න බෑ පෙන්නනවා නම් ආයි කතා කරන්න වෙන්නේ මොකද්ද ආයි පෙනීමයි හිමයි දැනීමයි දැන ගැනීමයි කියන අත්දැකීම් ටික එක නේද කතා කරන්න වෙන්නේ එහෙනම් අපිට මූලික වශයෙන්ම තියෙන්නේ මම ඉන්නවා ලෝකයේ තියෙනවා එහෙම නේද අන්න හරි හැබැයි අපි ටිකක් විමසුවොතින් මං අපි ගත්තේ තියෙනවා කියන කෝපය තමයි මේ ළඟට කෝපය තියෙනවා කියන නම් එක්ක පෙනීම හීම දැනීම දැනගැනීම ඕන මම කෝ කියලා ඇහුවට පස්සෙ මගේව කියන්න නම් මම ඉන්න ඕන මම කතා කරන්න වෙන්නේ තේනම් අත්දැකීමත් එක්ක එහෙනම් අපි හොයන්න වෙන්නේ මොකද්ද එතකොට මහත්මයා
පෙනීම ඇසීම දැනීම දැනගැනීම.
මේ පැත්තෙන් මම කෝ කියලා ඇහුවත් මම පෙන්වන්නේ පෙනීම ඇසීම දැනීම දැනගැනීමත් එක්ක බාහිර කෝපයක් තියෙනවා කියලා කිව්වත් එක්ක පෙනීම ඇහීම දැනීම දැනගැනීමත් එක්ක. එහෙනම් ඕන දැන් අපි පොදු එකඟතාවයකට ආවා. මම ඉන්නවා බාහිර තියෙනවා කියලා කියන්න බෑ ටිකක් ඔක හිතාගෙන ගියොත් නේද? එහෙනම් යම්කිසි ක්‍රියාවක් එක්ක නේද අපි ඉන්නේ?
ඔව්.
අන්න හරි. දැන් අපිට හොයාගන්න බැරි වුණේ මොකද්ද? මම නේද?
මම කෝප්පේ මම හෝ කෝප්පේ.
ඔව් කෝප්පේ ගැන කතා කරන්න උනත් කතා කරන්න වෙන්නේ අත්දැකීමක් එක්ක නේ.
ඔව්.
මම කතා කරන්න උනත් මම කතා කරන්න වෙන්නේ මොකක් එක්කද? අත්දැකීමක්. මම හොයාගන්න බැරි. ඔව් අන්න පෙනීම කියන අත්දැකීම. හරි ඇසීම දැනීම
දැනගැනීම.
දැන් මම හොයාගන්න බැරි නිසා තමයි පෙනීම ඇහිම දැනීම දැනගැනීම පැත්තට යන්නේ නේද?
යන්න වෙන්නේ.
අන්න හරි. දැන් මම ඔබතුමාගේ හොඳට හිතලා කියන්න. සරත් මහත්මයා හොඳට හිතලා කියන්න. මම හොයාගන්න මේක හොඳට හදන්න. මම හොයාගන්න බැරිකම නිසා තමයි පෙනීම ඇහිම දැනීම දැනගැනීම පැත්තට ගියේ. හොයන්න ගියේ. මම හොයාගන්න. දැන් පෙනීම ඇහිම දැනීම දැනගැනීමට මගේ විස්තර දාන්න පුළුවන්ද?
බෑ. දාන්න විදියක් නැහැ. දැන්වත්
හරියටම මම හොයාගන්න බැරුවයි මේ පෙනීම ඇහිම දැනීම දැනගැනීමට පැත්ත අත්දැකීම පැත්තට හොයන්න ගියේ. ඒකට මගේ දේවල් දාන එක සාධාරණයිද?
ඔව්. එහෙම දැම්ම කියලා මාව හොයාගන්නත් බෑ.
මම හොයාගන්න බැරිකම නිසා තමයි මේ පෙනීම ඇහිම දැනීම දැනගැනීම පැත්තට ගියේ. හැබැයි මම හොයාගන්න බැරුව මගේ එකක් දානවා කියන එකක් කරන එක සාධාරණයි. ඒ කියමන ගැලපෙන්නේ නැහැ නේ.
ගැලපෙන්නේ.
හා මම ඔබතුමාට මෙහෙම කියනවා. එහෙනම් කෝපේ බාහිර කෝපයක් තියෙනවා කියලා කතා කරන්න හරි. මේ පැත්තෙන් මම ඉන්නවා කෝ කියලා අහනකොට කතා කරන්න හරි. අත්දැකීමත් එක්කනම් ඒ පැත්තට ගියේ. ඒ අත්දැකීමට මගේ දේවල් දාන එකත් සුදුසු නැත්නම් ඔන්න ඔය පෙනීම හරි ඇහීම හරි දැනීම හරි දැනගැනීම හරි ආන ඒ කාරණය පොඩ්ඩක් මට විස්තර කරලා දෙන්නකෝ.
නෑ විස්තර කරන්න ගියොත් ආයෙත් අතන්ටම තමයි අහුවෙන්නේ. එතන විස්තර කිරිල්ල කරන්නම නොහැකි අවස්ථාවක්. කරොත් මම ආපහු අරගොඩට වැටෙන්නේ.
ආපහු අරගොඩට වැටෙන්නේ. මොන කොටටද?
යමක් තියෙනවා, ලෝකයක් තියෙනවා, මම ඉන්නවා, කෝප්පේ තියෙනවා වගේ පෙන්වීමක් කරන්න
වෙන්නේ. හරි. ඒකට එහෙම යන්න බෑ නේද මල්ලි? මොකද අපි හිතාගෙන ආපු හැටියට කෝප්පේ කතා කරන්න වෙන්නේ අත්දැකීමක් එක්ක. මම කතා කරන්න වෙන්නේ අත්දැකීමක් එක්ක නේ. මට නේ කෝපති මේ කෝප හරි ගහ කොළ හරි 31 මේ තලය හරි ඔය ඔක්කොම ඉන්නේ තියෙන්නේ මට තියෙන දේවල් නේද? හැබැයි එකක්වත් කතා කරන්න බෑ අත්දැකීමට ආවට පස්සේ නේද? හැබැයි අත්දැකීම මොකද්ද කියලා ඇහුවට පස්සේ දැන් මම හොයාගන්න බැරි නිසා අත්දැකීම හොයන්න ආවේ. මම ඉන්න තැනක හරි මම ඉන්නවා කියලා තියෙන තැන. හැබැයි ඒකට මගේව දාන්නත් බෑ. මම හොයාගන්න බැරුව මගේ එකක් දාන එක සාධාරණ නෑනේ.
නෑ.
නෑනේ. එහෙනම් ඒ පෙනීම හරි ඇහිීම හරි දැනීම හරි දැනගැනීම හරි විග්‍රහ කරන එක සුදුසුයිද?
නෑ.
විග්‍රහ වෙන මේක සුදුසු නෑ. හරි. මං මහත්මයා දැන් ඔන්න ඕකට වෙන වචනයක් දානවා. අන්නේ දැන් පෙනීමේ ප්‍රකටත්වය ඇහිීමේ දැනීමේ දැනගැනීමේ ප්‍රකටත්වය වෙනුවට බණිනවා කියලා දානවා මම.
අපි ධර්මදේශනා
දෙන්න ගත්තේ. අන්න හරි. බණිනවා කියන එකත් එක්ක නම් මම කතා කරන්න වෙන්නේ බණිනවා කියන එක බැනුමක් කරගන්න නම් මගේව දාන්න වෙනවද නැද්ද?
එහෙම දාන්නත් වෙනවා. කලින් මේ බැනුමක් කියන එකක් මම දාගෙන තියෙනටත් වෙනවා. මෙහෙම දෙයක් බැනුමක් කියලා.
ඔව් ඉතින් මම හොයාගන්න බැරුව තමයි මේ අපේ මේ යෙදීම පැත්තට ගියේනේ ක්‍රියා අපේ. හැබැයි දැන් මම හොයාගන්න බැරුවට බැරි තැනකදී මගේව දාන එක සාධාරණයිද?
නෑ සාධාරණ නෑ නේද?
එතකොට අක්‍රෝෂ කරවතින් ඒක අක්‍රෝෂ කිරීම නැත්නම් බැනුමක් හරි වෙහෙසීමක් හරි හොඳක් උනත් කමන්නේ. හරි හොඳ හරි නරක හරි ඕන එකක්. හොඳ කියන එකක් හරි නරක කියන එකක් ලස්සනයි කාරණේ. හොඳක් කියන එක හරි නරකක් කියන එකක් හරි ඒකට මේන මේකයි කියලා අපිට විග්‍රහයක් කරන්න පුළුවන්.
ඔව් විග්‍රහයක් එන්නෙම නැන්ද දර්ශවන්න.
අන්න හරි විග්‍රහයක් ලැබෙනවද අපිට?
ඔව් නැත් නැසන්න.
නෑ ඒ විග්‍රහයක් ලැබෙන්නේ නැත්නම් ඒ විග්‍රහයත් එක්ක අපිට පිහිටන්න පුළුවන්ද?
ඔව් එහෙමත් බෑනේ පිහිටන්නත් බෑනේ.
ආන්නේ ඒ එතන විග්‍රහයක් නොයදෙනකොට මගේ හරි මම කියලා හරි ලං කරගන්න පුළුවන්ද? බැනුමක් කියලා හරි ලං කරගන්න පුළුවන්ද?
ඔව් එහෙමත් බෑනේ.
හරි බැනුමක් නිසා අපිට දුකක් එනවා නම් ඒ දුකක් තියෙනවා කියලා කතා කරන්න පුළුවන්ද?
බෑ එහෙම
බෑ
මතු කරගන්න බෑ.
එහෙම කතා අපිට හොඳක් කිව්වොත් දැන් අපිට හොඳක් ඇහෙනකොට ඒ හොඳත් එක සතුටු වෙලා යන පුළුවන්ද?
ඔව් එහෙමත් බාරගන්න බෑ.
එහෙමත් බාරගන්න බෑ. කලිනුත් මෙහෙම එකක් තිබුණා කියලා කියන එක සාධාරණයිද?
නෑ ඒකත් සාධාරණයි.
මත්තේ ඉස්සරහට තියේවි කියලා කියන එක හරිද?
ඔව් එහෙමත් සාධාරණ අතීත අනාගතෝ වර්තමානයි. හරි
ඔව් එහෙම කියන එක නේ. යෙදීමත් එක එකතු වෙන බැරි නම් නේ, යෙදීමත් එක මමායනයකින් එකතු වෙන්න බැරි නම්, එහෙනම් ඒ වගේ කාරණයකට ඒ ඔස්සේ නැගෙන වින්දනයක් එක්ක අපිට එකතු වෙන්න පුළුවන්ද?
ඔව් ඒකත් නෙවෙයි. ස්පන්නන්ස් ඒක වර්තමානයේට තව ටිකක් ගලපන්න බලන්න.
ඔව් වර්තමානයේට කියලා හරි ගලපන්න පුළුවන්ද මහත්තයා? ඔහොම විමසගෙන
ඔව් ඔව් බෑ ඔව් පර්චුප්පන් විදියටවත් බෑ.
අපි මේ පාලි වචනත් පැත්තකින් තියමුකෝ.
ඔව්
මේ
ඔව්
නේද
වර්තමානයේ. ඔව්
ඔව් වචන වැරදි නෑ ඒවා. හරි ඒක මම ප්‍රතික්ෂේප කරනවා නෙවෙයි.
නෑ නෑ වචන
වැරදි මේ වෙලාවේ පැටලෙනවනේ අපිට. අන්න හරි හරියට හරි මතේ. ඒ කියන්නේ අපි සූත්‍ර ඉගෙන ගනිද්දී ඒක ඒ විදිහටම ඉගෙන ගන්න ඕනේ. ඒක හිමමයි. අපි දැන් ප්‍රායෝගික කාරණයක් කතා කරගෙන ආවේ. එතකොට නැත්තම් අපිට අර වචන එනවා. ඊට පස්සේ අර අපි හිතාගෙන යන්නේ නැහැ. ගොඩාක් දෙනකොට වෙන වැරද්ද තමයි මහත්මයා. ඔන්න දැන් කවුරු හරි ගුරුවරයෙක් හරි ස්වාමීන් වහන්සේ නමක් හරි එයාව හික්මවනකොට බාහිරින් ඉදිරිපත් වෙලා දැන් අපි කියනවා කල්යාණ මිත්‍රත්වයේ කල්යාණ මිත්‍රත්වයේ වෙන්න ඕන මෙහෙමයි මෙහෙමයි කියලා. බාහිරින් මෙහෙවෙනකොට එයා මෙහෙවෙන්න කැමති නැහැ. හැමතිස්සෙම එක්ක පාළි වචනයක් හරි තමන්ගේ මතවාදයක් හරි ඇවිල්ලා මොකද වෙන්නේ? අර මෙහෙවීම
පඬිතුකම පෙන්වන්නට දඟලනවා.
ඒ වෙච්ච ගමන් බාහිරෙන් කල්‍යාණ මිත්‍රත්වයට අනුගත වීමක් වෙනවද? ඒක ඒ අවස්ථාව මගේ ඇරෙනවද?
ඔව් ඒ කියන්නේ මානේ ආපු ගමන් පරිබෝධිකයි.
පරිබෝධයක් එනවනේ. එක්ක තමන්ගේ දැනුමක් හරි එනවා. මේ ඒක හරිම දැනුම. ඒ කියන්නේ වැරදි නෑ. හැබැයි අරක ආපු ගමන්ම අර මෙහෙවන එකත් එක්ක යනවද නැත්නම් දැනුම ඇවිල්ලා හිර වෙනවද? හරිම
දැනුම.
හරිම නේද? අපි හිතමු මේ අපි හිතමු අපි කෑමක් කනකොට වසක් කෑවත් අපි කිරුණොත් මැරෙනව නේද? ඕ මේ වසක් කෑවත් අපි මැරෙනව නේද? අපි හිතමු අපි කෑමක්ම හොඳ ප්‍රණීත කෑමක්ම කාලා ඒක උගුරු හිර වුණොත් මොකෝ වෙන්නේ?
ඔව් ඒත් එහෙම
ඒ ආහාරේ පෝෂදායකයි ප්‍රණීතයි රසවත්. හැබැයි ඒක මිහිර වුණොත් ඒකම මාරාතිකයි
නේද?
ඒකම. එහෙනම් ඔන්න ඒක තමයි. දැන් අපි දැන් එහෙම දැන් අර ගොඩාක් දුරට වෙන්නේ සරත් මහත්මයා අර කෙනෙක් අර ඒ කියන කාරණෙත් එක යන්නේ නැහැ. නොගියපු ගමන්ම යාට අර මාර්ගයේ හිර වෙනවා. අර ප්‍රණීතම පෝෂදායකම ආහාරයක් ඇවිල්ලා උගුරු හිර වුණා වගේ. උතුර මැරෙනවානේ. ඒ කියන්නේ යාට වැඩක් වෙන්නේ නැහැ නේ. අර ඒ වගේ මාර්ගය හිරෙනවා. දැන් එතකොට අපි දැන් කතා කරගෙන ආවා මෙන්න මේ වගේ කාරණයක් නේ. දැන් අපි මුලින්ම කතා කරේ මම ඉන්නවා කෝපයේ තියෙනවා කියන පදනමින්. දැන් කෝපය කතා කරන්න වෙන්නේ මොකක් එක්කද? අත්දැකීමෙන් තොර කෝපයක් කතා කරන්න බෑනේ. නෑ හරි හරියට. ඊට පස්සේ මම කෝ කියලා ඇහුවට පස්සේ මට කෝ අත්දැකීමක් නේ මගේ කියලා කියනවා. හැබැයි මම කෝ කියලා ඇහුවට පස්සේ පෙන්නන්න බෑ. ආපහු මම කතා කරන්න වෙන්නේ අත්දැකීමත් එක්ක. එහෙනම් අත්දැකීම විමසගෙන යද්දී නේද? පෙනීම හරි ඇහිීම හරි දැනීම හරි දැන ගැනීම හරි එහෙම නැත්නම් බනිනවා නේ. මොක හරි ප්‍රකටත්වය වෙහෙස කරනවන උමන හෝ ප්‍රකටත්වය ඒ ප්‍රකටත්වයටම අවධානය යොමු කරොත් දැන් මගේ අවධානය මම හොයාගන්න බැරුවනේ ප්‍රකට ඒ කියන්නේ යම් කිසි ප්‍රකටත්වයක් සත්‍යයක් එක ජීවිතයේ ගෝචරත්වයක් එක නේද ජීවිතයේදීමක් එක හොයන්න ආවේ. එතකොට ඒ ගෝචරත්වයට මම හොයන්න බැරි කොට මගේව දාන එක කොහෙත්ම සාධාරණ
නෑ.
ගැලපෙන්නේ හරියටම හරි. අන්නේ අද්දකීම විස්තර කරන්න කිව්වොත් ඒක පුළුවන් ද විස්තර කරන්න?
බෑ විස්තර කෙරෙලා කොහෙත්ම හැකියාවක්
නෑ. හැකියාවක් නෑ කියලා කියන්නේ ආයි අපි අමුතුවෙන් අනිත්‍යයි කියලා කියන්න ඕනද මහත්මයා?
ඔව් එසේ සුවන්න.
ආයි අපිට අනිත්‍යයි කියලා කියන්න එහෙම කියන්න ඕනේ නෑ. නේ කොහොම විමසගෙන කියවතින් නේද?
ඔව් සර් සුවන්න මට සමාවෙන්ට දැන් හේතුන් නිසා ඇති වෙන දේ හේතුන් නිසා හේතු නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනවා කියන තැන එතනත් අනිත්‍යයක් අපිට පනව ගැනීම හේතුන් නිසා ඇති වෙන දේ හේතු නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනවා නම් හේතුන් නිසා සෑදෙන සෑම දෙයක්ම ඇතුළ ඇත්තේ අනිත්‍ය ලක්ෂණය කියලා එහෙම ගන්න බැරිත්
වන්නවා. ඔබතුමා ඒගෙන විස්තරයක් කරන්න කොබ හේතුමා දැනට දරාගෙන ඉන්නේ විදියට
ඔකෝප්පෙම එතකොට කෝප්පේ දැන් කෝප්පේ තිබ්බ කියලා මට කෝප්පේ ප්‍රසාදයට ඇහි ප්‍රසාදයට ගැටුනේ නැත්තම් කෝප්පයක් ලැබෙන්නේ නැහැ. එතකොට ප්‍රසාදේ තිබ්බ කියලා කෝප්පේ නැත්තම් ඒත් නැහැ. නැත්තම් කෝප්පේ ඇහි ප්‍රසාදේ දෙකම තිබිලා විඥානයක් එතනට එකතුන්නේ නැත්තම් ඒත් කෝප්පයක් ලැබෙන්නේ නැහැ. එතකොට මේ තුනෙන් එකක්වත් අඩුව නම් කෝප්පයක් නැහැ. එහෙනම් මේ කෝප්පේ මේ තුනෙන් එකකටවත් අයිති නැති තැන එතකොට මේ තුන එකතු වූ තැන කෝප්පයක් පහළ වෙන පහළවීම එතකොට කෝප්පයක් පනවන්නත් බෑ. එතකොට රිෆර්නස් කලින් කරුණු පෙන්වපු විදිහට අර ශාරීරික කොටස් ඒ කොටස් තුල එකකවත් නැති මම මේ ඔක්කොම එක්කහුණා මම ඉන්නවද පෙන්වනා වගේ. එතකොට මේ හේතු තින්න සංගත පාලි පාකින් අපි මේ හේතුන් කීපයක් එකතු තැන යමක් නිර්මාණය වෙන තැන ඒ එක හේතුකටවත් ඒ අරමුණ අයිති නැති තැන හේතු තුන එකතු වීමෙන් අරමුණක් ඇති වෙන්න පුළුවන්ද කියන තැන වගේ.
හොඳයි මම මෙන්න මෙහෙම දෙයක් කියන්නම්කෝ. මේ මං පුංචි උපමාවක් කියන්නම් ඔකට. ඒ උපමාව ඇසුරින් මෙන්න මේ අදහස ගන්නකෝ. හරි ඔබතුමා මාත් එක්කම යන්න ඕන මේ කතාවේ, නැත්නම් මට තනියෙන් කතා කරන්න අමාරු. හරි ඔන්න ඔබතුමාගේ ගෙදර හොඳට මේක මේ කණින් ආපු උපමාවක් තමයි. හොඳට අවධානය ගන්නකෝ. මේන මෙහෙම අවධානය ගන්නකෝ. ඔන්න ඔබතුමාගේ හිතන්න ඔය කෝපය තේ කෝපයක් කියලා හිතන්නකෝ. හරි අපි ඔන්න දැන් කෝපේ නෙවෙයි තේ කෝපයක් තියෙනවා. දැන් අපි හිතමු කුස්සියේ තියෙනවා ගිනිහල්ගේ තියෙනවා කේතලයක්. කේතලයේ තියෙන උණු වතුර බෝතලයක් තියෙනවා. බෝතලේ පුරවල තියෙනවා සීනි. එතකොට පැකට් එකක් තියෙනවා. මේ පැකට් එකේ තියෙනවා තේකොළ. තේකොළ පැකට් එකක් තියෙනවා. හරි බෝතලේ උණු වතුරයි නෑ කේතලේ උණු වතුරයි බෝතලේ සීනි පැකට් එකේ තේ කොළයි. ওই ටිකනේ අපි සාමාන්‍යයෙන් කියන්නේ තේ එකක් හැදෙන්න උවමනා කරන මූලික දේවල්. ඒ තුන එකතු කරපු තැනින් බෝතලේ උණු වතුරයි තිබුණු පමණින් කේතලේ උණු වතුර තිබුණු පමණින් බෝතලේ සීනි තිබූ පමණින් පැකට් එකේ තේ කොළ තිබිච්ච පමණින් දැන් තේ එකක් කියලා කියන්න
පුළුවන්ද? තේ එකක් පනවන්න බෑනේ.
තේ එකක් ආන්න තේ එකක් කියන්න බෑනේ. බෑ නේද?
බෑ.
හරි එහෙනම් ඒ තේ කෝල වලින් මේ තේ මේ තේ තේ එක කියලා කිව්වොත් ඒක වැරදි. දැන් බුදුජානක නේ ඒක මේක හරි මේක ඒක හරි කියලා නෙවෙයි නේ කියන්නේ නේද? මෙය මෙය කියලා නේ කියන්නේ නේ සාමාන්‍ය. මේ ඇති කලි මේ වගේ විදිහට නේ
කියන්නේ. ඔව් බෝතලේ තියෙන සීනි පෙන්නත් ඒක කියන්න බෑනේ.
බෑනේ හරියටම හරි. කේතලේ තිබිච්ච තියෙන වතුර පෙන්නුවට ඒත් ඒකට අදාළ නැහැ.
නැහැ.
පැකට් එකේ තිබුණයි කියලා ඒකත් ඒකට අදාළ
නැහැ.
අපි හිතමු තේ කෝප්පේ තේ එකක් සකස් වෙලා තියෙනවා. මේ සකස් වෙච්ච තේ එකට ඇත්තරම මේ සරත් මහත්මයා තේ කොළ වෙන්නේ. සීනි සීනි වෙන්නේ. උණු වතුර උණු වතුර වෙන්නේ කේතලේ බෝතලේ පැකට් එකේ තියෙද්දිද, තේක සකස් වීමට වැය වෙද්දිද?
අර තුනම එකතු වෙලා තේක සකස් වූ පසු තමයි එතකොට අපිට ඒ විදිහට හඳුන්වන්න පුළුවන්.
එහෙනම් සකස්, එහෙනම් අර තේක පිළියෙල වෙද්දි, අර පිළියෙල කරපු තේකට සීනි තේකොළ උණු වතුර අදාළයිනේ. මට එතකොට තේකට අදාළ සීනි පෙන්වන්න පුළුවන්.
බැ පෙන්වන්න බැ.
තේකට අදාළ උණු වතුර පෙන්වන්න පුළුවන්ද?
ඔව් ඔව්. ඒක තේක වෙනුවෙන් ඒ තුනම වැය වෙලා.
වැය වෙලා. හරියටම හරි. එහෙනම් මට කියන්න, පෙන්නන පුළුවන් සීනි තේකොළ උණු වතුර, සීනි තේකොළ උණු වතුර වෙන්න පුළුවන්ද?
බෑ, කොහෙත් බෑ.
බෑ.
පෙන්නන්න පුළුවන්.
පෙන්නන්න පුළුවන් නම් සීනි තේකොළ උණු වතුර කියන්න බෑ. තේක සකස් වීමට අදාළව, තේක සකස් වීමට අදාළව නම් සීනි තේකොළ උණු වතුර පෙන්නන්න පුළුවන්ද?
බෑ, ඒත් බෑ.
පෙන්නන්න මේ කියලා පෙන්නන්න පුළුවන්ද?
බෑ, මේ කියලා පෙන්නන්න බෑ.
අන්න එහෙනම් අපි උත්තරයකට ආවා. දැන් කේතලේ බෝතලේ පැකට් එකේ තියෙන සීනි තේකොළ උණු වතුර කියන තැන නෙවෙයි. ඒක කොහෙත්ම දැන් තේකට අදාළ නැහැ.
නැහැ.
නැහැ. හරියට හරි. තේක පිළියෙල වීමට අදාළව, තේක පිළියෙල වීමට අදාළව, තේක පිළියෙල එහෙනම් එහෙමනම් අර හේතු ප්‍රත්‍ය නිසානේ තේකක් සකස් වෙන්නේ නේද? ඔව්. ඒ සකස් වෙච්ච තේකට අදාළ වෙච්ච හේතු ප්‍රත්‍ය නිත්‍යයි කියලා කිව්වොත් පෙන්නන්න බෑ. හැබැයි කීමට කියන වෙන්නේ සීනි තේකොළ උණු වතුර එක්වීම නිසායි තේකක් හටගත්තේ කියලා නේද කියන වෙන්නේ?
ඔව්, කීමට කියන්න වෙන්නේ එහෙම. වෙන විදියකුත් නැහැ කියන්නේ.
වෙන කියන විදියකුත් නැහැ. හැබැයි එහෙම කිව්වට තේක නිත්‍යයි කියලා කියන අනිත්‍ය තේ සීනි තේකල උණු වතුර නිසානම් සකස් උනේ තේක නිත්‍යයි කියලා කියන එක සාධාරණයි.
ඔව් ඔව්, එහෙම කියන එකත් සාධාරණයි.
සාධාරණයි. හැබැයි හේතු වෙච්ච සීනි තේකල උණු වතුර මේ කියලා පෙන්වන්න පුළුවන්ද නිත්‍ය වශයෙන්?
බැ, එහෙම පෙන්වන්නත් බැ.
හා, හේතුන් සහ හේතුන් නිසා හටගත් කරනාවක් මේ කියලා පෙන්වන්න බැරි නම් ඒක නිත්‍යයි කියලා කියන එක සාධාරණයිද? සාධාරණයි. ආන්නේ වගේ තමයි ඔබතුමා කිව්වේ. ඇස කියන එකත් අපි මේ කියලා පෙන්වන ඇහැම නම් මේ කියලා පෙන්වුවොත් ඒක අනිත්‍ය වෙන්න බෑ. රූප මේ කියලා පෙන්වන නම් ඒක අනිත්‍ය වෙන්න බෑ. ඇසත් රූපත් නිසා හට ගන්න ඇස දැන ගැනීම මේ කියලා පෙන්වන්න පුළුවන් නම් ඒත් නිත්‍ය බෑ, වෙන බෑ. හැබැයි ඒ තුනේ එක්ව යාමට තමයි තින්නන් සංගති පස්සෝ යෙදීමක් කියලා කතා කරන්න පුළුවන්. ඒ යෙදීමක් කියලා ඒ පෙන්නන ඒ පෙන්වීම ඒ පෙන්වීමේ මේ කියලා නිත්‍ය භාවයක් ආරෝපණය කරන්නම බෑ. ආන්න ඒ වගේ තමයි මහත්මයා අපි මේ කතා කරගෙන ආවේ. සාචකෝ පටිච්ච නෝ අපටිච්චය කියලා කතා කරගෙන ආවෙත් එහෙමයි. ඒ කියන්නේ සෝ ඒවම් පජානාති, ඔහු මෙන්න මෙහෙම දැනගන්නවා. උප්පන්නාමේ උප්පන්නාකෝමේ අයං සෝත සම්පස්සජා දුක්ඛා වේදනා. මට දුක් වේදනාවක් හටගත්තා. දැන් දුක් වේදනාවක් හටගත්තා. දැන් දුක් වේදනාව හරියට අර සකස් කළ තේක වගේ දුක් වේදනාවක් හටගත්තා. හැබැයි අපිට තේ එකක් කියලා එන්නේ. හැබැයි ඒ තේක සකස් උනේ සෝත සම්පස්සජා නේද? සෝත සම්පස්සජා කන මනාව යෙදීමෙන් හටගත්ත දුක් වේදනාවක් ඒක. ඒතර දුක් වේදනාව කන මනාව යෙදීම නිසා හටගත්තේ. හරියට අනිත්‍ය සීනිතේකොළ බෝතලේ කේතලේ පැකට් එකේ කතාව නෙවෙයි. අනිත්‍ය තේක පිළ සකස් වීමට අදාළ ප්‍රත්‍ය වෙච්ච මේ කියලා පෙන්වන්න බැරි අනිත්‍ය සීනි තේකවල උණු වතුර නිසා හටගත්ත සකස් තේක වගේ සකස් වූ තේක වගේ මොකද්ද? කන මනාව යෙදීමෙන් හටගත්ත දුක් වේදනාවත් අපි නිත්‍යයි කියලා ගන්නව නම් අනේ නිත්‍ය භාවය ඒ නිත්‍යයි කියලා ගන්න එක සාධාරණයිද? සරත් මහත්මයා සීනි තේ කුළු උණු වතුර නිසා හට ගන්න සකස් වන තේ එක නිත්‍යයි කියලා කියන එක සාධාරණයිද?
නෑ ස්වාමීනි, සාධාරණ නෑ.
ඒ වගේම කන මනාව යෙදීම නිසා හට ගන්න දුක් වේදනාව නිත්‍යයි කියලා ගන්න එක සාධාරණයිද?
නෑ ස්වාමීනි, සාධාරණ
නෑ. ආ එහෙනම් සාචකෝ පටිච්ච නෝ අපටිච්ච. ඒ දුක් වේදනාව අර ක්‍රෝෂ කරද්දී, පරිභව කරද්දී, රොස් පරොස් නගද්දී, වෙහසද්දී අපිට හට ගන්නවා දුක් වේදනාවක්. අපි දුක් වේදනාවත් එක තැවි තැවි ඉන්නවා. හැබැයි දුක් වේදනාව කියන එක සකස් වෙච්ච එකක්ද, පටිච්ච මොකද්ද, ප්‍රත්‍යෙන් උපන්නද, යෙදීමක් නිසා හටගත්තද, යෙදීමක් නැතිව හට ගැනීමක්ද? යෙදීමක් නිසා නේද? යෙදීමක් නිසා නම් අනිත්‍ය සීනිතේ කොළ උණු වතුර නිසා නම් සකස් තේක සකස් උනේ. ඇත්තටම තේක සකස් වෙනවා කියනකොට තේ කියනකොටම සකස් වෙච්ච එක. තේක ආයි සකස් වෙනවා කියලා කියන්න ඕනේ. තේකක් සකස් කරනවා කියලා කියන්නත් බෑ. තේ කියනකොටම සකස් වෙලා නේද? ඒ වගේ ඒ දුක් වේදනාව කන මනාව යෙදීම නිසායි හටගත්තේ. හැබැයි මේ කන මනාව යෙදීම නිසා හටගත්තා කියලා අපි මනෝ සංකල්පයකින් දාන එකක් එහෙම නෙවෙයි නෙවෙයි. අන්න අර බනිද්දි නේ රෝසෙන් අක්කෝසෙන්ති රෝසෙන්ති විහේසෙන්ති ආන්න එහෙම කරාදී අපේ දැක්මක් තියෙනවා නම් ඒ දැක්ම ඒ දැක්ම අර බනිද් රොස් ආක්‍රෝෂ කරද්දී, රොස් පරොස් නැගද්දී, පරිභව කරද්දී ආන්නේ දැක්ම භාවිත වෙනකොට, භාවිත වෙද්දී ඒක දැක්ම භාවිත වෙනවා. ඒ වැටහීම් සහගත සිහිය භාවිත වෙද්දී අපිට ඒ කරුණත් එක්ක ලැබගන්න විදිහක් නැහැ, ලැබීමක් වෙන්නේ නැහැ. ඒකත් එක්ක සංක ප්‍රපංච වෙන්නේ නැහැ, පැටවග ගහ කෙලස් වැපිරෙන්නේ නැහැ. අන්නර වැටහීම් සහගත සිහිය අර යෙදීමත් එක භාවිත වෙද්දි මං හිතන්නේ පැහැදිලි වුණා නේද?
චෝර ගරු ස්වාමීන් වහන්සේ, එතකොට අපි මේ මුළු දවස පුරාම මුළු ජීවිතේ පුරාම ලැබෙන අරමුණු සෑම එකක්ම ওই විදිහට අපිට එතකොට විමර්ශනය හෝ විදර්ශනය වෙන්නේ මේ යුත්තේ
අනිවාර්යයෙන්ම මූලික වශයෙන්ම අපි අන්නර මේ මූලික වශයෙන්ම අපි අර යෙදෙන යෙදී අපි ජීවිතේ බණේ ඕන එක එනවා යනවා කනවා බොනවා නානවා වඳිනවා පළඳිනවා බැනුම් අහනවා හොඳ අහනවා බණ අහනවා නේ නරක දේවල් අහනවා ඕන යෙදීමක් එක්ක ජීවිතේ විමසීමක් ඉස්මතු වෙන්න ඕන. ආන්නේ විමසීම බාහිර කල්යාණ මිත්‍රයෙක් එක්ක ඒක පිරිසිදු කරගන්න ඕන. ආන්නේ එතකොට ඒ එක එන වැටහීම දැන් වැටහීම් සහගතයිනේ. ඒ වැටහීම් සහගත බව, ඒ වැටහීම් සහගත සිහිය යෙදෙන යෙදීම් එක භාවිත කරනකොට ඒවත් එක්ක පැවැත්මකට ඉස්මතුවක් වෙන්නේ
නැහැ.
ඔව් අන්න හරි.
ඔව් එතකොට ගරු ස්වාමීන් වහන්සේ දැන් ওই විදිහේ දර්ශනයක් තුළ අපිට දවස පුරා හෝ වැඩි වාර ගානක් ඔවෙන් විමර්ශනයක් තුළ ඉන්න කොහොමද අපි එතකොට අපි ජීවිතය කොහොමද හදාගන්න ඕන ක්‍රියාත්මක කරන්නේ?
ඒක මහත්මිය අපි භාවිත කරන්න ඕන. ඒක භාවිතා බහුලී කතා කියලා කියනවා නේද? භාවිත කරන්න ඕන, බහුලීකත කරන්න ඕන නේද? ඒක ඉතින් මේ ඒක ඉතින් මේ හිත හිතා ඒක කරන්න වෙනවා මහත්මිය අපිට ජීවිතේ. ඒක අපි ඒක ඔබතුමා කණේ කිව්වේ මේ ජීවත් වීම කියන ජීවත් වීමම දවසේම කරන්න බැරි වෙයි. දවසේ වැඩි වාර වෙනවා. අන්න ඒකට මම පුංචි යෝජනාවක් කරන්නම්. ඒකට අපිට පුළුවන්කම තියෙනවා නම් වෙලාවක් වින් කරගන්න. අන්න මම මෙහෙම කියන වෙලාවක් වින් කරගන්න පුළුවන් නම් සක්මනක් කරද්දි හරි එහෙම නැත්නම් පරියංකයක ඉඳගෙන කාපි කාලයක් වින් කරගන්න ඕන මහත්මයා. නැත්නම් මේක වෙන්නේ නැහැ. මේක කරන්න ඕන, يعني කරන්න ඕන කියලා කියන්නේ කල යුක්ත කරද්දි මේ යුක්ත වෙනවා. අපි
ස්වයංවාසයෙන් දැන් මාසයකට දවසක් හරි මේ ස්වයංවාසයෙන් එක්ක ඉන්න කණ්ඩායම ස්වයංවාසී යම් තැනකට එකතු කරලා දවසක් පුරා පුහුණුවක් ලබා දීම වගේ දෙයක් අමාරුද අපිට කරන්න?
කොහොමද මේ කණ්ඩායම එකතු කරන්නේ? සමහර අය කැනඩාවේ අය ඉන්නවා, ඇමරිකාවේ අය ඉන්නවා. මෙහෙමයි ඉතින්. ඇත්තටම මේ කොහොමද කියන්නේ, අපි ඒක ඉතින් පස්සේ කතා, අපි ඔය සුනන්ද මහත්තයත් එක්ක පොඩ්ඩක් කතා කරන්නකෝ. ඉතින් මෙහෙමයි, අපි දවසේ වැඩි වාර මේ මේ සක්මනක් කරද්දි හරි, වාඩි වෙලා කරන භාවනා කරද්දි හරි, දෛනික ජීවිතයේ එදිනෙදා කටයුතු උදේ අවදි වෙච්ච වෙලාවෙ ඉඳලා නින්දර යන නින්දෙදි මේනේ. ඉතින් අපිට වැඩි වාර ප්‍රමාණයක් අපිට සිහිය පිහිටවන්න පුළුවන් නම් හොඳයි.
සොන්මස් මහත්තයා දැනටත් මේ එවැනි ස්වභාව එවැනි ප්‍රැක්ටිකලි කරන කට්ටිය ඇති මෙතන, අපි බලමු ඒගොල්ලන්ගින් ටිකක් බිමසලා බලලා. සොන්නතේ නම් සොන්නතේ ගොඩාක් පින්සන් මාස මේ කරුණ ඉතාලි
ඔකට අපි ලොකු සයින්හස හරි ලස්සන වචනයක් පාවිච්චි කරා, ඒක ලියලා තියාගත්තත් වටීවි කියලා හිතෙනවා. හැදිච්ච කෝණේ යෙදිච්ච කරුණ වැලීම. මම කෙටියෙන් මතක තියාගත්තේ එහෙමයි, හැදිච්ච කෝණේ යෙදිච්ච කාරණේ වැලීම නේද? අන්න ඒ වගේ අපේ අපේ වැටහීම් සහගත ස්වභාවයෙන් යෙදිච්ච කාරණේ. ඒක මං කියන්නේ හරියටම හරියන්න ඕන නෑ. ඉතින් ඒක හැදිච්ච කෝණේ යෙදිච්ච කාරණේ බලනවා. ඒකට තමයි කියන්නේ අපේ ගුරුවරු අපේ කල්යාණ මිත්‍රයෝ ඉන්නේ. ඉතින් ඒකට එහෙ හිතපු විදියක් තියෙනවා නම්, එහෙම නැත්නම් මේ විදියට විමසුවා, අරේ ඒක ඒ විමසුප්පු කාරණේ එහෙම කියන්න පුළුවන්, කතා කරන්න. ඒ කියන්නේ එහෙම කියන්නේ හරියන්න පුළුවන්, වරදින්න පුළුවන්, ඒකට කමක් නැහැ නේ. මොකද්ද හරි ලෝකේ නේ? දැන් අපි හරියටම කරන්න හදනවා. මොකද්ද මේ ලෝකේ හරි, මොකද්ද මේ ලෝකේ වැරදි, මේක මොකද්ද සාවද්ද, මොකද්ද අනවද්ද, මොකද්ද මොකද්ද නිර්වද්දෙමද, මොකද්ද වැරදි කාරණේ? එහෙම එකක් නැහැ. ඒ නිසා මේ හරි වේවා වැරදි වේවා, හරියන්න හරි වරදින්න හරි, මේක මේ ප්‍රායෝගිකව එක්ක විමසන්න ඕන. එහෙම නැත්නම් යම් වැටහීම් සහගත ස්වභාවයක් තියෙනවා නම් ඒක භාවිත කරන්න ඕන. ඉතින් ඒක දවසේ වාඩි වෙලා කරන භාවනාවකදී හරි, නැත්නම් ඇවිදිමින් කරන සක්මනකදී හරි, දෛනික ජීවිතයේ කාරණාත් එක්ක හරි, ඒ විදියට කටයුතු කරන්න ඕන. ඉතින් ඒ හැම කටයුත්තකදීම කල්යාණ මිත්‍රයා මුල් වෙන්න ඕන. මොකද කවදාවත් කල්යාණ මිත්‍රයාගෙන් තොරව මගේ වැටහීමකින් මටම මේක කරනවා කියලා එහෙම කතාවක් වෙන්නේ නැහැ. ඒක සක්කාය, තවත් සක්කායකින් අයින් කරන්න හදනවා වගේ ඒක ප්‍රයාසයක්, ප්‍රයත්නයක්. යම් සංසිඳීමක් වේවි, කල්යාණ මිත්‍රත්වයේ සම්බුදු ශාසනය පුරාම
දැන් සූත්‍රය ඇත්තටම හරිම ලස්සනයි. මේ දැන් කිව්ව කිව්ව සැරයක් මහන්දා ලැබුණාද මේ කාරණාව ගැන දේශනාවලින් සාකච්ඡාවලින්? දැන් අර මේ මේ සූත්‍රයේ හැටියට ගන්නවා නම් අර දැන් හිතා අර ඒක පෙන්නගෙන යන ස්වභාවයත් එක්කමනේ මෙතනත් පෙන්නන්නේ. අර මේ ඕකේ අර මේ සත්‍ය තුනේ අර මොකක්ද දතාරම්මනම් කියලා වගේ. එතකොට දැන් අර ඒ කාර මූලදී දැන් සරි ස්වාමීන් වහන්සේ පෙන්නගෙන අර ඒ එන කාරණාවත් එක්කම එනකොට ඔතන කියලා තියෙන එකත් එක්ක එතන යෙදිලා තියෙන හැටි හරිම හරිම අත්තානිත විදියක් කියලා හිතන. දැන් මෙතන ඇත්තටම මෙතන අර මේ කියනකොට මේ අර මේක පාලි මෙතන එහෙම නෑ. මේක අර යෙදීම කියලාම තියෙන්නේ. මේ අර මෙතන සරු පාලි එකේ එතන රූප කියලා නෑ. දැන් එතන ඒ යෙදීමට තමයි කල අනිත්‍යයි කියලා දකින්නේ කියලා වගේ එහෙම පාලි එකේ තියෙනවා වගේ.
වේදනා සංඥා සංකාර විඥාන අනිත්‍යයි කියලා කියලා තියෙනවා. රූපය අනිත්‍යයි කියලා රූපය කියලා වචනය පාවිච්චි
කරනවා. ඔය කොටසම වගේ ඔහොමම තියෙන තව සූත්‍රයක් හම්බුණා. මේ අර ගාදුල බුද්ධ සූත්‍රයේ දෙවෙනි එකද කොහෙද? අර සාමිනාන්ත කරපු එකට මේ ඊළඟට ද්විතීය වෙන්න ඇති. මේ ඒකෙත් තියෙන්නේ අර පළවෙනි ගාදුල බුද්ධ සූත්‍රයේ කෙලින්ම එහෙම අර රූප වේදනා කියලා ඒ විදිහට පෙන්නලා ප්‍රශ්න අහලා අර ඒක අනිත්‍යයි ඒ විදිහට කියනවා. නමුත් දෙවෙනි එකේ ওই විදිහට ඔය එහෙම කරනකොට ඔය ඇසීම පෙනීම අන්න ඒ වගේ කාරණාවකින් මං හිතන්නේ පෙන්නලා යෙදීම තමයි එතන කලකිරෙනවා කියනවා. ඊළඟට යෙදීමට කලකිරෙනවා, වේදනාවට කලකිරෙනවා, මේ සංඥාවට කලකිරෙනවා කියලා එහෙම පෙන්වන්නේ. අර අපිට දැන් හුරු පුරුදු රටාව කියලා ගත්තොත් රූපය කියලා එතන තියෙන්න එපා කියලා හිතනවනේ. එහෙම නමුත් අර දැන් මේ යෙදීම පෙන්නලා තියෙන ස්වභාවයෙන්ම අර කියාගෙන ආව කාරණාවත් එක්කම එතකොට එතන අර ඒ පස්ස කියන කාරණාවට සමයි මේක පෙන්නලා තියෙන්නේ නේද සාමිනාස්?
පස්ස කියන්න හරි එක හරි ලස්සන තැනක් ගම්ම නේද? අර මේ කියන්නේ යෙදීමට තමයි, ඒ කියන්නේ අක්කෝසේති පරිභාසේති රෝසේති විහෙසේති, ඒකත් ඒ යෙදීමට තමයි මේ රූපය කියන රූපය කියන වචනේ යොදන්නේ නැතුව යෙදීමට තමයි යොදලා තියෙන්නේ. ඉතින් අර ඒකින් අපිට හරි ලස්සන අදහසක් ගන්න පුළුවන්. දැන් මෙතනදී නම් අර අපිට අර අපිට අර ජීවිතයේ අර ටිකක් අර ගොරෝසුම කියන්නේ මොකද්ද සැප වින්දනයක වගේ ඉන්නකොට වඩා අර මේ බාහිරින් බැනමුකදී වගේ එකකදී අපිට උනත් හොයන්න පාර කැපෙන්නේ. ඒ නිසා ඒ වගේ තැන්වල ඒ වචන පාවිච්චි කරලා තියෙනවනේ. හැබැයි ඒකදී අපි ප්‍රශංසා කරත් හොඳ කිව්වත් ඒ ඕනම මේ ජීවිතයේ දීම ගන්න පුළුවන්. ඒ කාරණේත් එක තමයි අනිත්‍ය කියලා යොදලා තියෙන්නේ. ඒක හරි.
එතනම ඉස්සරම ඒක මටත් ඇයි එහෙම මෙතන නෑනේ. අර දැන් අපි බලාපොරොත්තු වෙන්නේ අර රටාවක් අහල පුරුද්දට එහෙම කියලානේ. දැන් එහෙම එකක් කියලා ඇත්ත කියලා. නමුත් දැන් මේ ඇත්තට මේ සූත්‍රයේ ගලාගෙන එන විදිහට ඒක එතන හරි සුන්දරයි කියලා එතනයි ඒක පෙන්නලා තියෙන හැටි.
ඒක තමයි. ඒක හරියම ලස්සනයි. අර මොකද දැන් පස්සේ හැටියට රූපය මේ පස්සේ කියන වචනේ රූපය කියන වචනය ඒ වෙනුවට අක්කෝසෙන්ති පරිවාසෙන්ති රෝසෙන්ති විහෙසෙන්ති. එහෙම නැත්නම් මේ මේක ගන්න දුක්ඛ වේදනා ගන්න පුළුවන්.
පුළුවන්.
මේ වෙලාවේ අක්කෝසේ ප්‍රකට නැත්නම් මේ දුක්ඛ වේදනා වුණත් ගන්න දවසක් මම ලුක්සයින්න්තෙන් ඒක ඊපස් දුක්ඛ වේදනා වුණත් ගන්න පුළුවන් කිව්වා. දුක් විඳීම කියන එක තමයි එතකොට රූපය හැටිට ගන්න.
රූපය හැටිට ඒක එතකොට අර නිකන් පදවලට වෙන් වෙලා යන්නේ නැති දැන් රූපය කියලා වෙන පදයකට කොටු වෙන්නේ නැති ස්වභාවයක් වගේ මේ ඔතන යෙදෙනවා නේද කියලා මට හිතුනේ. අත්‍යන්ත වෙනකොට
ඒක නියම. ඊට පස්සේ මේක කියනොත් අස දාත ආරම්භන මේන චිත්තං අන්න. ඒතකොට ස්වභාවය කියන කාරණියත් එක තමයි ඊළඟට කතා කරන්නේ දාත ආරම්භන.
එහෙම
තනි වචනයක් කියන්නේ ස්වභාවය තමයි කියන්නේ. ඒකත් තමයි ඉතින් අර දාත ආරම්භන මේන චිත්තං පක්ඛන්දිති පසීද තීසන්තිත් අරිමුච්චති කියලා කියන්නේ එකක් බාහිරින් විග්‍රහ කරන නිසානේ. එතන ආර ස්වභාවය අරමුණු වෙන විදියක් නෑ. කියන්න වෙන්නේ එහෙමයි නේද? එතකොට අපිට පැහැදිලි වෙනවා මේ ධර්මයක් කොච්චර අර පරිසං යුතුව කියන්න ඕනද. ඒක අපි 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 අපිට අපිට සමීප කරන්නත් ඕන, තහවුරුණු වෙන්නත් ඕන, අර්ථාන්විත වෙන්නත් ඕන, ඊතර වීමක් කිසුනතු වෙන්නත් ඕන. ඒ අතින් බලනකොට හරි ලස්සනයි. ඉතින් ඒ අරම්ම සිහිපත් කළා වගේම අපිට අනිවාර්යයෙන්ම රූපය කියලා එහෙම ලේබල් කරන්න ඕන නැහැ කියන කාරණේ. ඊට පස්සේ මේ ස්වභාවයේ හිත පිහිටනවා කියන කාරණේ, යෙදීම කියන කාරණේ. ඒ ටික හරි ලස්සනයි.
හොඳයි, තේරුම් ගන්නයි.
ආ තිරුවන් සරණයි. අම්මා අර සූත්‍රය හමුණොත් මට ලින්ක් එක ඉවල තියන්නකෝ.
ආ හොඳයි
හොඳයි.
සරණයි ස්වාමීන් වහන්ස, මටත් ඔය ප්‍රශ්නෙම ආවා. මං අහන්න හිතේ, හැබැයි වහන්ස ඉතාම ලස්සනට පැහැදිලි කරපු නිසා මට ඒක අහන්න ඕනුන් නෑ. මොකද මට ආපු ප්‍රශ්නේ තමයි දැන් මෙතන ධාතාරම්මනේව මෙව සිත්තං පකන්දති කියලකොට, එතකොට දැන් මං ඉස්සර හිතුවේ දැන් මේ සූත්‍රය පැහැදිලි කරගෙන එන්නේ ධාතු කියලා, පටවි ධාතු, අර ඒ දැනෙන ස්වභාවයන් වගේනේ. එතකොට ඊට පස්සේ මේ වැනලා බණේ ආක්‍රෝෂයක් එනකොට ඊට පස්සේ ඔන්න ඒකත් එක්ක කියලා ධාත ආරම්භණය කිව්වහම මට හරිම පැටලුණා. කොහොමද මෙතන ඒක ධාත ආරම්භණයක් වෙන්නේ? මොකද මං හිතුවේ ධාත ආරම්භණය කිව්වහම අර පටවි ආපෝ තේජෝ ඒ විදියට. ඉතින් එතන හරි ලස්සනට වහන්සේ කිව්වහම ඒ ධාත ආරම්, ධාත කියන්නේ ධාතු කිව්වහම ස්වභාවයේදීම ඒ විදිය, අර දැන් රේණුකාමාත්මියත් මේ ඉස්මතු කරා වගේ ඒ විදිය ගත්තහම එතකොට ඕනෑම ප්‍රකටත්වයක් නේ. ඉතින් අන්න ඒක පැහැදිලි, ඒකෙන් මට තේරුණේ හුඟක්ම. මොකද මම සිංහල අර්ථයක් බැලුවා, පිටක ඩොට් එල් කේ හැම එකේම බැලුවා, බුද්ධ ජයන්ති, නමුත් මට තේරුන්නේ නැහැ මේ අවහන්සේ පැහැදිලි කරපු එකෙන්. අනේ හුඟක් පින් ස්වාමීන් වහන්සේ එක ලස්සනට පැහැදිලි කරපු එක. මම ඒක නිකන් රේණුකා මහත්මිය මේ ඉස්මතු කරපු නිසා මමත් හිතුවා ඒක කියන්න කියලා. තෙරුවන් සරණයි.
ඒක තමයි ගොඩාක් කටිනවා. අර ඇත්තටම බලන්න දැන් මේක මොකද්ද උපමා, අර වටු ඇද්ද අහුවෙච්ච අර කතාවක් තියෙන නේද, මොකද ලිහිණි වටු කුරුල්ලද? ඕනේ එයාල ඔක්කොම එකතු වෙලා මේක උස්සගෙන පියාවගෙන ගියා කිව්වනේ නේද? එහෙම කතාවක් තියෙනවනේ. මේක තනියෙන් කරන්න බෑ. සමහරවිට අපි බොහොම වටේන දෙයක් තියෙනවා, ඒක තනින් උස්සන බෑ. අර කීප දෙනෙක් එකට එකතු වෙලා උස්සන ඔසවනකොට ඒක පුළුවන්. ඉතින් ඒ වගේ තමයි අර ධර්ම සාකච්ඡාව කියලා කියන්නේ. ඇත්තරම මේ අවංකවම කිව්වොත් දැන් මමත් ඉගෙන ගන්න සමිනාසේ නමක්නේ, මටත් මේ සාකච්ඡාවල් හරි උපකාරශීලී. කියන්නේ හැමෝගේ කියන්නේ මේ එතකොට මේවා හොයන්න වෙනවා, කියා අහගන්න වෙනවා දෙන්න පුසයිනාසයෙන්. එතකොට මේ කතා කරනකොට මේ පිරිස අතරින් මතු වෙනවා. ඉතින් එහෙම තමයි. ඉතින් අර මේ කටයුත්ත අපි කවුරුත් ඉතින් එක්කාසු වෙලා අපිට පුළුවන් මට්ටමින් පුළුවන් විදිහට අපි ජීවිතේ උත්සාහ ගනිමුනේ. තෙරුවන් සරණයි. සුනන්ද මහත්තය, එහෙනම් අපි අදට අවසන් කරමුනේ.
ඔව් සයින්ස්, අපි ගත කරන සභිය අදට අවසන් කරමු.
හොඳයි.
ඔබේ එන අදත් මොකිටනේ අපි ඉතම වටිනා ධර්ම සාකච්ඡාවකට යමු වුණා. අපි හැමදෙනාම ජනතා කරත් කුසල විශ්වයන්ට ප්‍රමුණෝදන් කරමු. ස්වාමීන් වහන්සේට ධර්ම කටයුතු ඉදිරියට කරගෙන යාමට අවශ්‍ය චිත්ත චෛතසික ශාරීරික ශක්තිය ලැබේවා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම ඉක්මනින් ධර්මාවබෝධය සඳහා මේ කුසල හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් වයින්වාසයට යොමුනෝ ප්‍රශ්න අවසන් කරන්න තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. ඒ භාග්‍යවත් වූ රහතු සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. උතුම් ශ්‍රී සද්ධර්මයටත්, ඒ ධම්ම මාර්ගයේ ගමන් කරගත් ගමන් කර ආරි මහා සංඝරත්නයටත් ගෞරවයේ නමස්කාරය වේවා. එවගේම අපට මේ ධර්මය කියලා දෙන අපගේ ගුරු දේවෝත්තම නම කියන්න අවසරයි. අලව්වේ අනෝමදසේ නායක මහිපාණන් වහන්සේට, මේ ධර්මයේ විනය බබලවන ගිහි පැවිදි සෑම සියලු දෙනාටම, ධර්මයේ පිණිස උත්සුක වන සෑම සියලු දෙනාටම, මේ ගෝර කටක සංසාරයෙන් මිදීම පිණිස, ඉතර වීම පිණිසම අපි මේ කරන්නා වූ ප්‍රයත්නයන් උපකාර වේවා, පුණ්‍ය ශක්තියක් වේවා, සියලු දෙනාටම සැනසෙල්ල උදා වේවා කියලා අදට මෙතෙකින් පමහර කරමු. සියලු දෙනාටම තිරුවන් සරණයි.
තිරුවන් සරණයි සියලු දෙනාටම.